අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනා සඳහා වේලාව එකන්න බලාපොරොත්තු වෙන්නේ ශිලූම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා භාවී තබ්බා සත්ත බොජ්ජංගාති තී අවසරයි ගරු කටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බොජ්ජංග ධර්ම හත දිගේ ඉදිරියට ක්‍රමයෙන් ගමන් කරන අවස්ථාවක් මේ ශාසනයේ වැඩි යුතු ධර්ම හත තේරුම් ගැනීමේ කටයුතු. ඉතින් ඒ සඳහා අපි මේ තාක්කල් ලැබිච්ච ඉද ප්‍රස්තාව හැටියට ඒ සති සම්බොජ්ජංගය ධම්ම විචේ විරිය ස්ප්‍රීති පස්සද්දි කියනේවල් ගැන ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරා. ඉතින් මේකෙදී ඒ සති සම්බොජ්ජංගය ඉන්ද්‍රිය ධර්මවල නම් මැදටයි සාකච්ඡා වෙන්නේ. මේ බොජ්ජංගවල මුලට සාකච්ඡා වෙනවා. මේ ඉන්දිය මේ සතිය බොජ්ජංගයක් විදිහට කරන්නේ කෘත්‍ය සම්පාදනයේ අතින් ඉතුරු ධර්ම හය සමතුලිත කරන එක. ඒක ඉන්ද්‍රිය වලත් එහෙමයි සිද්ධ වෙන්නේ. ඉන්ද්‍රිය පහ ගත්තොත් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒකේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක සමබර කිරීම, සමාධිය සහ වීරිය සමබර කිරීම කියන ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා කෘත්‍යයක් තියෙනවා මේ ධ්‍යානයකට හිත සකස් කරන වෙලාවට. අනේ ඒකෙදී ඇඟිලි පහ වගේ උඩටම වෙලා ඉඳගෙන මැද ඇඟිල්ල අර දෙපැත්තේ තියෙන විෂමතා සමතුලනය කිරීමේ කටයුත්තක් කරනවා. ඒකේ යෝගාවචරයා පටන් ගන්න කාලේ භවනාට පටන් ගන්න කාලේ එහෙම කෘත්‍යය දන්නේ නැහැ. මොකද ඉන්ද්‍රිය ධර්ම වඩලා නැහෙනේ. කරගෙන කරගෙන යනකොට ඉන්ද්‍රිය මට්ටමට ගියාට පස්සේ තමයි මේ තම තමන්ගේ කෘත්‍ය සම්පාදනයේට මේ ඉතුරු පස් දෙනා සමතුලනය කිරීමේ වැඩේ කාර්යභාරය ධූරය සතියට ලැබෙන්නේ. උන්ස සතිය හැම වෙලාවෙම මේ සාමනියෝජිතෙක් වශයෙන් දෙපැත්ත සමතුලනය කරන්න එක් වශයෙන් යනකොට ඒක මැදියම් ප්‍රතිපදාව නොසලෙන ගතිය තලතුණාකම් වගේ ධර්මපාවක් අරගෙන යන්නේ. ශ්‍රද්ධාවේ මේක නැහැ. ශ්‍රද්ධාව ඒ කඩාගෙන යන්න ගත්තාම ප්‍රඥාව කාබාසිනිය කරගෙන යන මට්ටමක් තියෙනවා. ඊට පස්සේ විරිය උනාට වැඩි වෙච්චාම උද්දච්චය දක්වා ගිහිල්ලා සමාධිය කඩලා දානවා. සමාධිය වැඩි වුණොත් වීරියත් නැති කරලා නිදිමතට වටරනවා. ප්‍රඥාව වැඩි වුණොත් ශ්‍රද්ධාවික මුල ෂඩ ප්‍රඥාවට වැටෙනවා. ඉතින් මේ කොහොම ගානට දැම්මට පස්සේ තමයි පොළොස් ඇඹුලේ පදම වගේ එක සකස් වෙන්නේ. ඒක අපිට අයිති එකක් නෙවෙයි. ඒක සබහා ධර්මයට අයිති එකක්. අපි මේක හදාන යන එක විතරක් මදි. අතර සමතුලනිය අවශ්‍යයි. මේක මීට වැඩිය උසස් මට්ටමකින් බොජ්ජංගවල සිද්ධ වෙනවා. ඒක නිසා සර්වචනාසේ දේශනා කළා තියෙනවා. සතිය හරියට වැඩ කරනවා නම් ධම්ම විචේ විරිය සහ ප්‍රීති කියන කලබලකාරී චෛතසික ටික අපි නිතරම ගමන් මැලේ තියානින්න ඕන. යම් වෙලාවක පස්සද්ධි සමාධි උපේක්ෂා වගේ සීතල පැත්තට යනවනම් මේකෙන් ටිකක් දාන්න ඕන. අවසන්න ඕන. අවසින් නැත්තම් නින්දට වැටෙනවා හිත. කුසීතකමට වැටෙනවා හිත. පසුබානවා හිත. යම් වෙලාවක ධම්ම විචේ විරිය ප්‍රීති වගේ සම්බොජ්ජංග අඩු වුණොත් මේකෙන් අඩු වුණොත් ඉව වැඩි කරන්න ඕනේ. වැඩි වුණොත් කලබල වුණොත් හිත උනට වැඩිය ධම්මවිචය කියලා කියන්නේ කාරණා කන හොයන්න පටන් අර ගන්නවා, දඟලනවා, විනී කැඩුනට පස්සේ ඒ ගැන හිත කරදර කර ගන්නවා, විරිය වැඩි වෙච්චාට පස්සේ මුළු රෑ තිස්සේ භාවනා කරන්න හිතෙනවා, ඉඳපු ගමන් පැය 5 6 ටිකට වාඩි වෙලා ඉන්නවා, මේ වගේ දේවල් කරනවා. ඊට පස්සේ ප්‍රීතිය වැඩි වුණාට පස්සේ හැම කෙනාටම කියා විදින පටන් ගන්නවා, ඔන්න මගේ වැඩේ හරි. දැන් මට ප්‍රීතියක් ඇවිල්ලා තියෙන්නේ කියලාගෙන දඟලන පටන් ගන්නවා. එතකොට පස්සද්දි උපේක්ඛා සමාධි වගේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕනේ. ඒක සර්වචනාන්තේ සඳහන් කරන්නේ ගින්නක් මොලවනකොට ඒ ගින්න වඩන්න ඕන නම් අවුලව ගන්නවා කියන එක වෙනම කතාවක්. ඊට පස්සේ ගින්න දියුණු කරන්න ඕන නම් ඒකට අමුදර සහ වියලි වාතය පිඹින්නේ කියනවා. ගින්න ඕනට වැඩි නම් තෙත ගොම වියලි තෙත වාතය පිඹින්නේ කියනවා. එතකොට ගින්දර අඩු වෙනවා. ඒක හරියට ගිනි උදුනක සම උෂ්ණත්වේ පවත්වාගෙන යෑමට කරන දෙයක් වගේ. මේවා භාවනා ජීවිතයේ විශේෂාංග. එහෙම නැත්නම් විශේෂඥ වැඩ. තමම දැනගන්න ඕනේ මේ වෙලාවෙදි මගේ හිත මේ කලබල වෙලා තියෙනවා නම් අධර්මයකට නෙමෙයි කලබල වෙලා තියෙන්නේ ධර්මයකටමයි. වීර්යසවි ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩි. වීර්ය සම්බොජ්ජංගේ වැඩි. ප්‍රීති සම්බොජ්ජංගේ වැඩි. ඒකට කියලා සුපර් මාකට් එකේ ගන්න දෙයක් නැහැ. තමන් ළඟම තියෙන පස්සද්ධිය ටිකක් දාන්න ඕනේ මේකට. තමන් ළඟම තියෙන සමාධිය ටිකක් දාන්න ඕනේ. තමන් ළඟම තියෙන උපේක්ෂා ටිකක් දාන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ දෙක අතර තුලණය අපි මුලදී යෝගාවචර හිතන්නේ අතර මේක බාහිරේ තියෙන දේවල් කියලා ඒක එහෙම තමයි. නමුත් එන්න තමන්ට තේරෙනවා මේක දෙවන්නේක් නැහැ. පිටින් ගන්න දෙයක් නැහැ. මේ තියෙන දේ අතර පදම ලබා ගැනීම අතින් බලනකොට අපි ඊයේ ඒ ප්‍රීතියේ ඉඳලා පස්සද්ධියට මාරු වෙනකොට ඒ කලබලකාරී චෛතසිකයේ ඉඳලා තැම්පත් චෛතසිකයට යන්න පටන් ගන්න තැන තමයි ප්‍රීති පස්සදි ප්‍රීතියේ ඉඳලා පස්සද්ධියට යනකොට. ඉතින් මට හිතුණා මේ භාවනා ජීවිතයේ යම් කිසි කෙනෙක් ලෝකෝත්තර ප්‍රයක් බලාපොරොත්තු වෙනතන් මිලවට නෙවෙයි එලෝට යන ඵලයක් බලාපොරොත්තු වෙනකොට උනත් එයාට මේ ලෞකික ඵල ගොඩාක් ලැබෙනවා අතුරු ඵල වශයෙන්. මේකෙදි එකක් තමයි ওই බටහිර ලෝකේ දැන් ඉල්ලන මේ කායික සුවය සහ මේ ලෙඩ රෝග සුවපත් කිරීමේ ශක්තිය. ඒක දැන් බොහෝ විට භාවනාවේ ඵලයක් විද්‍යර සලකනවා සමහරට අතුරු ඵලයක් නෙවෙයි ප්‍රධාන ඵලයේ විද්‍යර සලකනවා ඒ මොකද කායික මානසික රෝග අද කවදාකවත් නැත් තරම් ඇවිල්ලා මානසික රෝග 140 පැනලා දිනු රටවල ලංකාවේ සෑහෙන දුරට වැඩි රාජධානි මේ ප්‍රධාන නගරවල මේකෙදී කොහොමද මේ භාවනා කරන්න ඒ වගේ මේ ලෝකෙ මෙච්චර මේ අසහනෙ වැඩෙද්දී මේ හිතා ගන්න බැරි නම් කියා ගන්න බැරි රෝග හැදෙන්නේ gedara නෙවෙයි දැන් ලෙඩ රෝග හදන්නේ මේ ස්පිරිතාලේ. ස්පිරිතාල ප්‍රධානම ලෙඩ රෝග ඇති කරන මධ්‍යස්ථාන බවට පත් වෙලා තිනවා. සමහර ස්පිරිතාල මාස ගණන් වහලා තියන්න ඕනේ. ඒකට යන දොස්තරත් ලෙඩ වෙනවා, ලෙඩුත් ලෙඩ වෙනවා. ඒක රෝග බීජ ඇති කරන තැනක් බවට පත් වෙනවා. ඊට පස්සේ ස්පිරිතාලේ කාලයකට වහලා තියන්න. මේ තරම්ම මේ බේසජ්‍ය සමුත්ිත රෝග කියලා જાතියක් තියෙනවානේ බෙහෙතෙන් හටගන්න ලෙඩ. ඒකට කියන්නේ යෙට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා. ඉංග්‍රීසියෙන් අටුවාචාර්යින් වහන්සේ සඳහන් කරලා තියෙනවා බේසජ්‍ය සමුත්ිත රෝගෝ විය අතකිච්චෝ. මේක හැදෙන්නේ බෙහෙතෙන්. මොකාටවත් අල්ලන්න බෑ. වෙන ඕනේ ලෙඩක් කාරකේ අල්ලලා නැතර කරපුවම සනීප වෙනවා. බෙහෙතෙන් හටගත්ත ලෙඩ සනීප කරන්න බෑ. ඒකට අපි කියන්නේ පිස්සු හොඳ එක කියලා. ඒකට බෙහෙත් නෑ. මේක තියෙද්දි මේ භාවනා කරන මනුස්සයා මේ සමහිත පවත්තන්නේ කොහොමද කියනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා පෙන්ලා දෙනවා මේ පස්සද්දේ චෛතසිකය කොච්චරක් ලෙඩසෝග සවින කරනවද කියලා. සරුවච්චන් මහන්සිය වුණත් තමන් වහන්සේට ලෙඩ වුණාට පස්සේ ඒ සමිද්දි ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා මට පිරිත් ටිකක් කියන්න. මට බොජ්ජංගේ කතා කරන්න. ඒ ශාන්සේ බොජ්ජංග සූත්‍රය කියලා ඉවරනකොට ඒ තතේ වන්තර දහපේති සර්වචන්ස නැගිට කස්සප බොජ්ජංගේ මොග්ගල්ලාන බොජ්ජංගේ මේක මේ පස්සද්ධි චෛතසිකේ තමයි මේ සංහිඳියාව කියන චෛතසිකේ තමයි ඔය රෝගසුව කිරීමේ ශක්තිය තියෙන්නේ සුවසේවාව කියලා අපි මේකට කියනවා මේක කායික මානසික ලෙඩ රෝග දෙකම නතර කරනවා හැබැයි ආරම්භේ නැහැ ආරම්භෙ තියෙන සතිය ධම්මවිචේ වීරිය පීටි ඔන්නතර හිත අවශ්‍යගෙන නිකන් බත්තරේ ඉදිලා 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 බැහිලා හැතපෙන වෙලාවක් එනවනේ බත හැතපෙනවයි කියලා ඒකට කියනවා ගොජ දාලා එහෙමම ගින්දර ඇද්දර පස්සේ ඔය සුටු ගාලා ගොජේ ධම්ම තිබිලා ඉවරලා හැතපෙන වෙලාවක් එනවා අර උතුරන බත්තැලිය ඊට පස්සේ මේ හැතපෙන තැනට යනකොට තමයි අර ඇගිටි තියනවනම් තැම්බිච්ච නැති ඇට තියනවනම් බත්තැලිය ඉදෙන්නේ ආනේ ඒක භවනාදී සිද්ධ වෙන වෙලාව තමයි ඔය පස්සද්දි කියලා කියන්නේ අපි අමාරුවෙන් කලබල කරගෙන ගිහිල්ලා කොහම හරි ආනපනේ අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ ඒකත් එක්ක වැඩ කරනකොට හදවත ගැහෙනවා වැඩි වෙනවා, දාඩිය දානවා, කලබල වෙනවා, ආනපානෙ ඉහවා යනවා. ඉතින් යෝගාවචරයට නිකන් කොහොම කැලින් එලියට ගත්ත මීහර කවාගේ එළ මේ කුළුමීහර කවාගේ කවදාකවත් නැති විදිහට කලබල කරනවා. වතුරින් එලියට ගත්ත මාළුවා වගේ. මේ ඇඟද අරමුණද සතියද හිතද ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඇවිස්සෙන්න පටන් ගන්න වෙලාවේදී භාවනාව නතර කෙරුවොත් ඒගොල්ලෝ ඉතින් පොත් ලියන්න පටන් ගන්නවා. බාගෙට තැම්බිච්ච අල මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. පොත් ලියන හරියක් ලියන්නේ ওই බාගෙට තැම්බිච්ච අල තමයි. තේරුමක් නැති කටිය. මාත් ලියලා තියෙන පොත් 40ක් විතර වගේ හිතා ගන්න කොච්චරක් බාගෙට තැම්බිලා තියෙනවද කියලා මම. කෙසේ නමුත් මේක ඩිංගිත්තක් යන්නැරියොත් ලිප උඩම තියලා ඒ හැතපෙන වෙලාවක් කියලා එකක් තියෙනවා. බතේ හැතපෙන වෙලාව කියලා එකක්. අන්න ඒක තමයි පස්සද්ධි චෛතසිකේ. ඒක නිසා ඒක එන්නේ ප්‍රීතියේදී මේ ක්‍රියාශක්තිය දිගටම වැඩිලා ධම්මවිචය විරිය පීටි ගිහිල්ලා ඒක පැන්නට පස්සේ ඒක කන්දක් නැගිටින පල්ලමකි පල්ලමේ වටනෝ සෙල්ලමකි කියලා කන්දේ ඒක ශිකප්පත්ත කියලා කියනවා ඒකට නැත්නම් මුදුන්පත් වෙනවා කියන මුදුන්පත් වුණාට පස්සේ හැපැත්තෙන් නැමියක් තියෙනවා අන්න ඒක දිගේ බලانے යනකොට තේරෙන පටන් අරගන්නවා අර මෙතෙක් යම්තාක් දැඟලුවාද මෙතෙක් යම්තාක් සැකයක් ආවද මෙතෙක් යම්තාක් වේදනාවක් ආවද ඊහා සමාන සාන්තියක් දිගට සානුවක් හම්බ වෙනවා ඊට පස්සේ ඒ සානුව දිගේ තමයි පස්සද්ධියෙන් පටන් ගන්නවා ඒක තව තවත් දැන්නට යනකොට ඒකට සමාධිය කියලා කියනවා සම්පූර්ණ මට්ටම් වෙලා ගියාට පස්සේ උපේක්ෂාව කියලා කියනවා ඒ නිසා මුලින් නැග්ම නැගිල්ල යන්ත්‍රයක ස්ටාර්ට් කරනකොට අපි කරකොල 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 දාලා කෑ ගහගෙන තමයි යන්ත්‍රේ ආරම්භ වෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඔය කියන භාවනා කරන කෙනෙකුගේ තියෙන සාන්ත ගතියක්, දැම්පවත් ගතිය මොකක්වත් නෑ. යා බුල්ඩෝසරයක් වැඩ කරනවා වගේ තමයි වැඩ කරන්නේ. එනේන අරමුණ මෙනෙහි කරනවා. අරමුණේ හිටියත් හිත කලබල වෙනවා. අරමුණ නැති වුණත් කලබල වෙනවා. ඉතින් ඒ කලබල ගොන්නක් අස්සේ තමයි ඔය ධම්ම විචේ විරිය ප්‍රීති වගේ චෛසික එන්නේ. මතු වෙන්නේ. ඒක එන එතෙන්දි යෝගාවචර නතර කෙරුවොත් මේ භාවනා විද්‍ය ලැබිච්ච පසද්දයක් සංහිඳියාවක් සුවසේවාවක් දකින්න බෑ. නමුත් ඒක දිගට කරගෙන යනකොට ඒ පසද්දේ චෛසිකය එනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. ගොවියගේ බින්නඟුම් වැඩ ඉවරයි. දැන් දෙයිය හානවා. ඊට පස්සේ ගානවා. ඊට පස්සේ පළවැපුරුවාට පස්සේ ගොවිතැන් වැඩ ඉවරයි. ඊට පස්සේ අවුවටයි වැස්සටයි පළකොට පළපත ගොයින් වැඩෙනවා. හැබැයි ගොය නිටතරම කුඹරට යන්න ඕන. ගොවිතැන් වැඩ ඉවරයි කියලා හරියන්නේ නැහැ. බින්නගම ඉවරයි කියලා හරියන්නේ නැහැ. දෙහිය ඉවරයි කියලා හරියන්නේ නැහැ. ගිහිල්ලා බලන්න ඕනේ ටිකක්. උම යනවාද? එහෙම නැත්නම් සත්තු කනවාද? පළපත ගොයමට හානි වෙනවද කියලා වටේ රවුමක් ගහන්න ඕන. ඒ නිසා මේ පස්සද්ධිය ලැබුණයි කියලා කාලසටහන වෙනස් කරන්න එපා. ඒ කාලසටහනම යන්න ඕන. අපි ලීසි. දැන් අපි මේ වැඩමුළු අපි හිතමු තවත් 10 වැඩමුළුවක් කියලා. ඔය පළවෙනි දවස් 3 4 කෝච්චි පාරක් බස් පාරක් කෝච්චි බස් පාරක් ගෙනියනවා වගේ තමයි. පාර කඩාගෙන අම්බරවගෙන යන්නේ. දැන් බස් එක කෝච්චි පාරක් යනවා. දවස් 4 5 ගියාට පස්සේ සමස්තයක් වශයෙන් උත් පේනවා. පුද්ගලිකවත් පේනවා. අර දඟලපු ක්‍රමේ සංහිඳියා පැත්තකට යනවා. නමුත් සංහිඳියා පැත්තට ගියයි කියලා කරදරලා ඔක නිකන් එයි කියලා කියන්න බෑ. ඒක නිතරම අර වේලාවට පාඩි වෙන්න ඕනේ. ඒ දිගට ගත්ත ගැම්ම දිගට ගෙනියන්න ඕනේ. ගෙනියනකොට තමයි මේ පස්සද්ධිය හරහා තමයි පස්සද්ධිය ඉඳලා සමාධියට යන කතාව එච්චර ඔප්පු කළ දෙන්න අමාරු කතාවක් නෙමෙයි. හැමතැනම සර්වඥ දේශනාවේ පීති, පස්සද්ධි, සුඛ, සමාධි වශයෙන් ධර්ම පරම්පරාවක් පෙන්න. පටන් අරගන්නේ මේ ප්‍රීතියෙන් තමයි. එදි මම උත්සාහ කරේ මේ ප්‍රීතිය ධ්‍යාන භාවනාවේදී හම්බෙන කම්මැලිකම වෙනුවට මේ ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඊට වෙලිය තව තර්කයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රීතියක් තමයි භාවනා කරනකොට කය වේදනায় ඉන්න පටන් ගන්නවා. ඒක ප්‍රීතියක් වෙනවා. මොකද දන්නවද දැන් කය වේදනාවක් කියන්නේ කයට හිත ඇවිල්ලා. ඒක අල්ලගත්ත දවසේ ඉඳලා යෝගාවචරයට තීරණ පටන් ගන්නවා. අපි මෙතෙක් කල් කයට වේදනාවක් ආවම පැන්ඩෝල් බීවා. මෙතෙක්කල් කණ්ඩ වේදනාව කායට වේදනාවක් ආවම පත්තු බැඳා. මෙතෙක්කල් කායට වේදනාවක් ආවම බාම් ගෑවා. දැන් බාම් නොගා ඉන්නවා කියන එක නෙමෙයි තියෙන්නේ. බලනවා මේ මොකාද මේ කියාගෙන ඉන්නේ කියලා. මේ වේදනාව රෝග ලක්ෂණ යටවකට කරලා හරියන්නේ නැහැ මොකාටද ඉන්නේ කියලා අරතරන් ඉක්මන් වෙන්නේ නැහැ ප්‍රතිකර්ම කරන්න. ඔළුව දානකම් බලන ඉන්නවා මේ ලෙඩේ මොකද්ද කියලා. ඉස්සර වගේ බයට තක්මුක් වෙලා විජහට ගිහිල්ලා ස්පෙෂලිස්ට් කෙනෙක් ගිහිල්ලා නම්බර එක අරගෙන පොලිමේ හිටගෙන ඉන්නේ නැහැ. බලන මොකද වෙන්නේ කියලා. එතකොට තමයි මේ යෝගාවචරයට කය මොකද්ද රෝග ලක්ෂණේ මොකද්ද රෝගේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම බලන ඉන්න පුළුවන් ගතිය මේ කයට වේදනාවක් එන්නේ දැනටම සුවසේව පටන් අරගෙන තියෙන කය. කය තියෙන වේදනාව කියන්නේ කය මේ පිළියම් වැඩ පටන් අරගෙන. අපි වේදනානාශකයක් දාපු ගමන් මේ වැඩ පිළිවෙල සේරම නතර වෙනවා. කය පිළි කය කියන ඔබට ඕන බාරගනින් කරපන්. මං කරන්නේ කියක නතර කරන්නේ. එතන යෝගාවචරය කරන්න තියෙන්නේ කයේ සෝසේවාවක් තියෙනවනේ. ඒකට එහෙම ටිකක් යන්න ඇරලා බැරිම නම් බෙහෙත් යබ්බනෝ. බැරිම නම් කොත්තමල් ටිකක් යබ්බනෝ. බැරිම නම් වේදනානාශක පාවිච්චි කරනවා. නමුත් දැන් දන්නවා බටහිර තාක්ෂණය වේදනානාශක පාවිච්චි කිරීම විසබීජී තාම් පුංචි බරක් නෙති. ඉන්සා විස පොඩ්ඩක් ගිය ගමන් ගියා මැරෙනවා. නමුත් මේ විෂ වැඩ කරන්නේ ශරීර බරත් එක්ක. එතකොට අපි හිතනද විෂ බීජ අන්ත ග්‍රෑම් දෙකක් විතර මැරෙනවා කියලා අපි ගත්ත බේතින්. එතකොට අපේ ශරීරයේ සෞඛ්‍ය සම්බන්ධ පටකත් ග්‍රෑම් දෙකක් විතර මැරලා යනවා. අපිටත් අර විෂ ග්‍රෑම් දෙකක බලපෑමක් තියෙනවා. සමහර විෂ જાති හොදගෙනෙන જાති සමහර විෂ જાති ඉතුරු වෙන જાති. ඉතින් අපි අර විෂ බීජයට ග්‍රෑම් දෙකක් තියාගත්තා. ඊගාවට විෂ බීජ තව ග්‍රෑම් දෙකක් තියාගත්තා. ඊගාවෙන විෂ තව ග්‍රෑම් දෙකක් තියාගත්තා. අන්තිමට වකුගඩුවට මේවා දරා ගන්න බෑ. වකුගඩුවට නෙමෙයි අක්මාවට දරා ගන්න බැරුව අන්තිමට මොකෙන්ද ලෙඩේනි කියලා හොයන්න බෑ. ඒ නිසා විෂ බීජෙන් ඉන්නනට වැඩිය පස්සජිසයිසිකේ හරහා රෙගෙකට මොන ජීව හරහා වැඩුවොත් කිසිම දවසක විෂ බීජ එකතුවක් වෙන්නේ නැහැ එකේ. කරන්නේ සෞඛ්‍ය සම්පන්න ස්වභාවිකව ලෙඩ සනීප කරගන්න වැඩි. ඉතින් ඒකට සෑහෙන දිවසන්න ඕනේ. මේ රෝග ලක්ෂණ ආපු ගමන් කෑකොත් සංගාගෙන කියලා බෙහෙත් කරන්න හදනවයි කියන්නේ ශාරීරියේ මේ සුවසේවා යාන්ත්‍රණේ කඩලා සර්වජන් වහන්සේ දීලා තිනවා මම මේක අනවශ්‍යයි මම මේ නිකන් කියන්නේ සමහරෙකුට මේක තේරෙන්න ඉඩ තියෙයි මොකක්කොන පිළිගත්ද නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ සර්වජන් වහන්සේ දීපු එකම බෙහෙත මේ සුවසේවාව නම් තමන්ගේ මූත්‍රා ටිකක් බොන එක විතරනේ සුව මූත්‍රා බාහිර පානේ විතරමයි බුදුරජාණන් කිව්වේ ගෝපූතු මුත්ත බේසජ්ජන් නිසාය පබ්බජ්ජා අතිරේක ලාභෝ තප්පි නවනිතං තේලං මදුපානිත බෙර පින් කරලා තිනෝ නම් තේලම් මදු පානිතන් හම්බුවේ නැත්තම් මූත්‍රා ටික බීපන්. ඔය චුල සමාදාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. දැන් එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මූත්‍රා ටික බීපන් කිව්වොත් එහෙම. අපි සංඝයාට මොකද වෙන්නේ? දීලා තියෙනවා ඒකට පච කන්දරාවක් හොම්බෙන් යන්න බැරි වෙන්නේ. පූජි මුත්තු බීසජ්ජ කියන්නේ අරකයි මේකයිල විවිධ නිදර්ශන. මේ තමන්ගෙම පිට වෙන මූත්‍රා ටිකක් බොනකොට ඒකේ තියෙනවා ඇඟෙන් හදාගත්ත ප්‍රතිදේහ. ඒකේ තියෙනවා ශරීරයේ තියෙන විස බීජ. ඒක බිව්වට පස්සේ ඇඟ ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. දැන් අපිට දැන් හිතා ගන්නවත් බෑ. මේ චක්‍රීකරණය හරහා මේක වෙනවයි කියලා හිතා ගන්නවත් බෑ. මොකද සර්වඥානි මේ සමස්තය දැකලානේ මේ කතා කරන්නේ. අපිට ඕනේ සංඝයාට වෙනම වෛද්‍ය අරමුදලක් හදන්න ඕනේ. හැදෙනකොටම ඇම්බියුලන්ස් එකක් ගේන්න තියෙන්න ඕනේ මෙතෙන්ද. හැදෙනකොටම දොස්තර කෙනෙක් නලාව අරගෙන එන්න ඕනේ. එතනම ඔක්සිජන් තියෙන්නත් ඕනේ. මේ සංඝයා මේ වදන් දෙන්න අම්මා කෙනෙක් වගේ හරියට. මේ තමන්ගෙන් තමන් යැපෙන කතා දන්නේ නැහැ. මේ භාවනා කරලා පස්සද්ධියක් ඇති කරන ලෙඩ සුව වෙන කතාව කිව්වොත් ඒක මැජික් වෙලා. දැන් ඒක නිකන් ගූඪ ධර්ම බවට පත් වෙලා. ඉතින් අපි කොහොමදක් දන්නවන්නේ බොජ්ජංග පිළිත සජ්ජහායනා කරන එක සම්ප්‍රදායට අවිල්ල තිනවා සජ්ජහායනා කරනකොට මයා සම්ම දක්ඛාතා භාවිතා දක්ඛාතෝ භාවිතෝ බහුලිකතෝ අභිඥාය නිබ්බානාය සම්බෝධාය සංවත්තති පත්තදි සපවජ්ජසිකේ කොසප මයා සම්ම දක්ඛාතා මං තොපට කියලා දීලා තිනවනේ මේ මේ ක්‍රමයට වඩපන් කියලා භාවිතා මමත් පුදු කෙනෙක් වශයෙන් වඩලා තිනවනේ බහුලී කතා මම බොහෝ කොට වඩලා තිනවනේ ඒක නිවනටත් යොමු කරනවා බොජ්ජංග පීඨ කියන කොට ලඩත් හනීප වෙනවා අපි හිතන එක මැජික් එකක් කියලා. ඒ කියන්නේ පීඨ කිව්වට නම් හනීපෙන එකක් නෑ. ඒකේ අර හොඳ ভাইබ්‍රේෂන් වඩනවන නිතරම තමන්ගේ ඇඟට එන රෝග ලක්ෂණේ තමන්ගේ දැන වේදනාව තමන්ට මේ ඇඟෙන් එන තැන් තැන් වලින් එන මේ sannivedana වලට හොඳට අවබෝධයෙන් බලන්නේ හිටියොත් තමන්ගේ ඇඟ ගැන දැනගන්න පුළුවන් කිට්ටුම වන්තය තමයි තමන්. දොස්තර බලන්නේ නලාව තියලානේ. දොස්තර බලන්නේ කැට් ස්කෑනර් එකට දාලානේ. දොස්තර බලන්නේ ටෙක්නීෂියන්ට දාලානේ. ඉති පිරිමි කට්ටිය මැෂින් එකට දැම්මට පස්සේ කියනවා බබාට මාස දෙකක් විතර වෙනවා ක්ලිනික් එකට එන්නේ කියලා. මොකද මේක මාරු වෙලා. රිපෝට් එක මාරු වෙලා. වකුගඩුව අමාරුවට ගියාට පස්සේ මොළයට බේත් දෙනවා. මොකද ටෙක්නීෂියන් පොඩ්ඩක් මාරු වෙලා. ඔය නාටකනේ ලොකු සංහිඳියා වෙදකම් කරන්න ගියාම ඔය මොකද්ද ස්ත්‍රී රෝගයක් නම් කළා තිබිලා තියෙන ශානායක මහත්තයාවිල කියනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේක මම ගත්ත ඔපේ සාත්‍රිය ඔය දැන් තමන්ගලිදී තමන් දන්නවනම් ඔය ගෑනුගේ බෙහෙත් අර මේ කවුද මෙයාගේ තින්දුවේ තියෙන මේ කරත්තකාරයට දීපු බෙහෙත් ගුණාට දීලා ගුණාට දීපු බෙහෙත් කරත්තෙ දාලා කුරේ යන්නේ වඩමානෙට කුරේ ගෙවිල වගේ වාගෙට ගුණා යන්නේ අඩමයින්ද කියලා. ඉතින් ඔක්කොම සෙල්ලම් වෙන්නේ මේ අතරමැදියක් ආවට පස්සේනේ. තමන්ගේ ලෙඩේ තමන් දන්නවනම් ළමෙක් හම්බෙන්නේ නැහැ කියලා මන් දන්නවනේ ඉතින්. දොස්තර කිව්වට හරියන්නේ නැහැනේ. අද තියෙන මේ විකාර වෙලා තියෙන ඍජු අත්දැකීම කියන එක. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද? බටහිර ලෝකේ පැහැදිලිව මතක් කරා මේ කය හිත කියන එකෙන් හිත අපිට අයිතිරේක දෙයයන් අතරයි තේ කය විතරයි ඒකත් යන්ත්‍රයක් ඒ නිසා ඒකට ඒ මූල ධර්මයෙන් හදපු අධ්‍යාපන ක්‍රමයක් තමයි අපිට අද තියෙන්නේ ඒ නිසා යන්ත්‍රයේ තලකණ්ඩ මෙකැනික්ටත් පුළුවන් ග්‍රීසර්ටත් පුළුවන් ඩ්‍රයිවර්ටත් පුළුවන් යන්ත්‍රේනේ දැන් කාර් එකට ඌලම් ගහන්න මහත්තයා පුළුවන් ඩ්‍රයිවර්ටත් පුළුවන් ගැරේ මේ පෙට්‍රල් ඉන්න කාමරේ ඉන්න මේකටත් ගහන්න පුළුවන් ෂෙඩ් එකේ ඉන්න කාටත් ඒ වගේ මේක යන්ත්‍රයක් කරගෙන අපි ජීවත් වෙන්නේ අපේ ක්‍රමයේ හැටියට නෑ ඒක සමස්තයක් වශයෙන් යන්නේ. ඒකෝට මේ පස්සජිචෛසිකේ පිළිබඳ කාට හරි ඇඟීමක් වෙනවනම් එයාට තේරුම් ගන්න වෙනවා ශරීරයේ නිකුත් වෙන හැම සංඥාවක්ම වේදනාවක්ම හේතුවක් තියෙනවා. ඒකට මේ මිසබීජනාතක පාවිච්චි කරලා හෝ වේදනානාතක පාවිච්චි කරලා හෝ කරෑදියට අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ වගේ අතුරු ප්‍රතිඵල එකතු වෙනා මිසක් රෝගී නැති වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට ඒ ගමකට ඇරලා දාලා අරණ්‍යයක දුක් විඳලා අරණ්‍ය දුක් වලට සතුට වෙනවනම් ආයා දන්න දැන් අරණ්‍ය දුකට හිත ගියයි කියන්නේ ගමේ දුකෙන් හිත අයින් වුණා. අරණ්‍ය දුක් විඳින උඩ කයට හිත දාලා කයේ දුක් ටික එනවයි කියලා කියන්නේ ගමක දුක් ටිකත් ඉවරයි අරණ්‍ය දුක් ටිකත් එකයි ඉවරයි. තියෙනවනම් තියෙනවා කයේ දුකක් ඒ සතුට වීමද මොකද මගේ හිත කයේ තියෙන ඒ තාක්කල් ගමක දුක් මට නැහැ අරණ්‍යක දුක් නැහැ කයේ දුක් ටික සතුටට කාරණාව. කයත් බලන ඉන්නකොට වාතය සම්බන්ධ දුක් තේජෝ ධාතුව සම්බන්ධ දුක් පඨවි ධාතුව සම්බන්ධ දුක් එනේන වෙලාවේ යෝගාවචරයයකට හිත යොදාන ඉන්නවනම් සර්වචන්නාන්සෝ සදා කරන ඔය හතර දිනයි එකයිලු උස්සන්නේ ඒන එක බලන්න. ඒකෙන්නේ මේ මහතින් එන එකක් නෙමෙයි ඒ ඉත්තුගුණ අනුවිනන දෙයක් ආහාර අනුවින එකක් චිත්තජ ශක්තිය අනුවින එකක්. ඒ නිසා තමන්ගෙන් කයින් එන වේදනාව පිළිබඳ බලන්නේ නැතුව ඒක දොස්තරට බාර දෙනවා. පිස්සු ඇවිච්චාම පිස්සු දොස්තරට බාර දෙනවා. හරියට බල්ලක් ලෙවිච්චාම බලු දොස්තරට බාර දෙනවා. මේක බුදුහාමුදුරේ එහෙම එකක් කෙරුවේ නෑ. මේක සම්පූර්ණ පද්ධතියක් යන්නේ. ඒක නිසා භාවනා කරගෙන යන වෙලාවක යෝගාවචරයා ඒ කය ආනපන කය වතින් හෝ පිම්බි මේකලිම කය වශයෙන් හෝ එහෙම නැත්නම් වම දකුණු වශයෙන් දක්න කය වශයෙන් හෝ දැකලා ඒක සංසිඳින අවස්ථාව හොඳට විස්තර සහිතව බලන්න පුළුවන් නම් කියන්නේ සෑහෙන දුරට භාවනා කරපු යෝගාවචරයක් වෙන්න eBay ඉසල අරමුණ අඳුනගෙන අරමුණ අවිස්සින අවස්ථාවක් එනවර කැලේ ඉන්න මීහරකා කුළු අරකා ගමට ගෙනාවට පස්සේ මේකත් සංසිඳන වෙලාවක් එනවනේ නටලා මීහරක සංසිඳන වෙලාවක් වෙන ආන්නේ වගේ Tamange මේ සංහිඳියාව අහන බුදුරජාණන් වහන්සේ අනිමාර්ථින් මරණ මොහොතේ වැඩි කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඔක විවේකීව කරලා බලන්න භාවනා අරමුණට හිත දාපු ගමන් මාළුව කොට දැම්මා වගේ. භාවනා හිත අරමුණට දාපු ගමන් කැලේ ඉන්න මීහරක එළියට ගෙනත් බැඳා වගේ. ඒක උඹට විතරක් වෙන්නේ නැහැ හැටි.
කවදා හරි
ඒක දැකලා මේ මට විතරක් කරපු එකක් නෙවෙයි මේ බලානින්නකොට මොකද වෙන්නේ නටලා 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 මේ කුළුමීමා කනෝමඩ ලගිනවා වගේ අන්තිමට Tamante මේ ආස්වාද ප්‍රසාර සංසිඳන අවස්ථාව පිම්බි මැගිලන සංසිඳන අවස්ථාව සක්මන් කරනකොටත් අනායාසයෙන් සක්මන සිද්ධ වෙන අවස්ථාව හැමදාම දත්මදිනකොට සතියෙන් ගත කරනවා නම් ඒ දත්මදින වෙලාවෙත් Tamante මේ යන්ත්‍රයකින් වගේ මේ දත් මැදෙන හැටි බලන්න පුළුවන් නම් මූණ හොදන වෙලාවේ මේ යන්ත්‍රයකින් වගේ මේ ඒක වින හැටි බලන්න පුළුවන් නම් වැසිකිලි කරන වෙලාවේ මේ මූත්‍රා පිට වෙන වෙලාවේ දිහා බලන්න පුළුවන් නම් කැසිකිලි කරන වෙලාවේ වැසිකිලි කරන මේ කටයුත්ත වෙන හැටි බලන්න ඉන්න පුළුවන් නම් Tamanට හම්බ වෙන අවස්ථාවක් ඕනෙම දෙයක් දිහා හදිස්සියේ බලලා සංහිඳියාව ගන්න බෑ බලනකොට ඇවිස්සෙන ගතියක් තියෙන ඊට පස්සේ ඇවිස්සීම ගැන කලබල වෙන්නේ නැතුව එම දිගට බලන ගියොත් ඒ කන්ද නැගලා මෙයා සානුවට බහින්න පටන් ගන්නවා එන්නේ ඒ කලබල අවස්ථාවේ මේ පැත්තට නැමින එක තමයි පස්සද්ධි වශයෙන් සඳහන් කරන්නේ පස්සද්ධි කියන්නේ පස්සම්බයං කියලා කියන්නේ සංහිඳෝමෙන් සංහිඳෝමෙන් ආස්වාස් ප්‍රසාර සංහිඳෝමෙන් සංහිඳෝමෙන් ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංඛාරං මේ කාය අනුපස්සන සම්බන්ධව ආනාපාන අයින් වෙච්ච ගමන් මේ හිත ඇතුලේ තියෙන පුදුමාකාර පරණ දේවල් පේන්න පටන් ගන්නවා. ලස්සන දර්ශන පේන්න පටන් ගන්නවා. මරිච්ච අම්මා පේන්න පටන් ගන්නවා. රුවන්වැලි සාය පේන්න පටන් ගන්නවා. අර ඇතුලේ තියෙන මේ හිතේ තැම්පත් වෙලා තිබුණ අර කුණු කන්දල් එහෙර දාන්න. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ වෙනම භවනා මට්ටමකට ගිහිල්ලා මට මේ අභිඥා පාල වෙලා. එහෙම නැත්නම් මට දිබ්බ චක්කු පාල වෙලා නෑ මේ ඇතුලේ තියෙන අසුචි වලේ එළියට එනවා. එතකොට චිත්ත සංඛාර ඒකත් ඉවරුණාට පස්සේ ඒකන්දකදී බලන්නේ චිත්ත සංඛාරත් ආස්වාද ප්‍රසවාස වගේම සංසිඳෙනවා ඒක ඊටදී බොහෝම ගැඹුරින් පස්සද්ධිය එතන සුව සේවාව වෙන්න පටන් ගන්නවා තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ යන්ත්‍රයේ වැඩ කරන තාක්කල් අසමබරව දුවන් අපේ යන්ත්‍රයේ වැඩ කරන හැම වෙලාවෙම අසමබරයි අතින් වැඩක් කරන්න ගියාම දකුණෙන් විතරයි වැඩ කරන්නේ වමෙන් වැඩ කරන්නේ නැහැ හෘද වස්තු පිළ දින වම් අත පැත්තේ. දකුණු අත වැත්තේ නැහැ. මොළයේ වැඩ කරනකොට වම් මොළේ විතරමයි වැඩ කරන්නේ. දකුණු මොළේ කවදාකවත් වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි කිව්වට සමබරයි කියලා මේක හිටලා තියෙන රුවිතේට. හුරහට. කවදා හරි වැඩ නොකරන වෙලාවේ දෙක සමබරයි. මේ මුඛාටවත් මේක තේරෙන්නේ නැහැ කිව්වට. දැන් දකුණු මොළේ වැඩ කරන්නේ නැත්නම් වම් මොළේත් වැඩ කරන්නේ නැත්නම් දෙක සමබරයි. වැඩ කෙරුවොත් වැඩ කරන්නේ කඩප්පුලි නුකමන 10 වතුරා පට්ටබඳුරු මොලේ විතරයි. හොඳ පැත්ත වැඩ නැහැ. වැඩ කරන්න ගිය ගමන් දකුණු අත පැන්න වැඩ කරා. වම් අත දන්නේ නැහැ. ඉතින් ඒකනේ ආණ්ඩු පක්ෂේ වැඩ කරනවා විරුද්ධ පක්ෂේ වැඩ කරනවා හම්බෙන්නේ නැහැ. මේ වගේ නතර කරපු වෙලාවේ මොකද වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ විතරනේ සාකච්ඡා කරන්නේ. වම් දකුණු දෙකම නතර වෙනකොට සමයි. ක්‍රියා කරන්නේ නැති වෙලාවේ සමයි. ඒ ක්‍රියා ශක්තිය නැති කිරීමේ එක පිළිවෙලක් තමයි චේතනා කරන්න එපා මොකක්වත් වෙන දේ වෙන්න අරින්න මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට දැන් සමබර නොවෙන්න පුළුවන් පරණ කර්මයක විපාක වශයෙන්. ඒත් කලබල කරන්න එපා ප්‍රතික්‍රියා කරන්න එපා බලානින්න. අන්නේම බලානින්නකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ නොකර සිටීම හරහා අවිරුද්ධ භාවය හරහා අකිරිය හරහා මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙටම උත්තර තියෙනවා. ක්‍රියාවත් වෙච්චි ගමන් පක්ෂග්‍රාහි කියලා හිතා ක්‍රියා වෙච්ච ගමන් ආංශිකයි අපේ වැඩපිළිවෙල. ක්‍රියාවත් වෙච්ච ගමන් අපි අසාධාරණයි අපේ වැඩපිළිවෙල. ඒ ක්‍රියාව කරන්න බැරි වෙලාවයි කරන්න ඒක ප්‍රශ්න නැහැ. හැබැයි හැකි හැම වෙලාවෙම බලන්න සබ්බපවසා කරන කෙරුණොත් පාපයක් කියලා හිතා ගන්න ඕනේ. එහෙම කියනකොට නම් මන් දන තරහ වෙයි කියලා මම හිතේ කමක් නැහැ. ඉතින් මම මේ කොටනකගෙන යන තර්කයට කෙරුවොත් කරන්න බලන පාපයක් විතරයි. මොනවත් නොකර ඉන්න. අදට පව්පින් දෙකම නැහැ. නමුත් අමාරුකමක් තියෙන නොකර ඉන්න. එන්නේ විදිහට මේ කලබලකාරී අවස්ථාව පහු කරන්න නැතුව බෑ. ඒක පහු වෙනකන් අපි ආධිකම්මික යෝගාවචරෙක් කියනවා. විපස්සනාවට පුහුණු වෙන කෙනෙක් කියලා. කවදා හරි සංසිඳන පැත්තට බලාගෙන මේක තමයි සෝසේවාවේ ආරම්භය. මේකෙන් තමයි මම ලෝකේ වැඩ කරන්න ඇති ලෝකෙට ඇඟිලි ගන්න නැතුව බලන්න පුළුවන් ක්‍රමය. මේක මම බලන්නේ මගේ කය හරහා. මේක මම බලන්නේ මගේ ආනපානය හරහා මේක මම බලන්නේ මගේ ආස්වාද ප්‍රසවාසය හරහා කියලා යනකොට ඒ අර ක්‍රියාශක්ති විතක්ක ਵਿਚාර සහිත සමාධිය ගෙනියලා විතක්ක කරන්නේ නැතුව ਵਿਚාර මට්ටම තියෙන සමාධියට යනවා ඊට පස්සේ යෝගාවචරය යන අවිතක්ක ਵਿਚාර විතක්ක කරන්නෙත් නැහැ ਵਿਚාර කරන්නෙත් නැහැ සුභා ධර්මෙම ගලනවා. අනේ එතෙන්දී ඔය පස්සද්ධි චෛතසිකය බුදුම විදියට හිස ඔසවනවා. අපි ඒක දෙන්නේ නැත්තේ අපේ විනිශ්චය නිසා, අපේ සංස්කාර නිසා, අපේ චේතනා නිසා. ඒක නිසා සර්වචාන්සේ සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. සංස්කරණයක් කෙරුවොත් අවුලක්. පඬිතුයෝ සමාජයට මෙහෙ කරති, අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති. ඒ එහෙ මෙහෙ කිරිල්ලනේ අපේ ප්‍රධාන මෙහෙ වෙලා තියෙන්නේ. මෙහෙ කිරිල්ල දැන් නැහැ. ඒ මේ කරන්න පටන් අර ගන්න. මෙන්න මේ පස්සජයිසික ඉගෙන ගත්තා නම් ඒකෙම පැවැත්ම මේ සංහිඳියාවක් එන වෙලාවේදී ඒක දිගට පැවැත්ම බහුලීගත කිරීම කියලා සර්වඥාන්සේ අඳුරන්නේ. ඒක පළවෙනි පියවර ආසේවති. දෙක භාවේති, තුන බහුලී කරෝති. එනිසා නටල නටල නටලා මේක සංහිඳියාවකට එන වෙලාව වෙනකොට උංග දෙන්නේ සලුවදාස දාගෙන නැගිටලා ගෙල ඉවරයි. ඊවල් දරුවෝ අපි භාවනා නොකරනවා නෙමෙයි. විනාඩි 30ක් අතරක් විතර භාවනා කරන ඉතින් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. අතල දාලා යනවා. හෙටත් ඇවිල්ලා වාඩි වෙනවා හරියන්නේ නැහැ. ඉතින් මේක දිගට කාගෙන යන කෙනාට මේ වගේ නිවාසික වැඩමුළුවක ඉන්න කෙනාට අකමැත්තෙන් නමුත් කාලතරණ හිත දාගෙන ඉන්නකොට ඕන වෙලාවක් හම්බ වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කට්ටිය වාඩි වෙන්නේ සාගිල්ල වාඩි වෙනවා. එහෙමම යන වෙලාවක තේනවා මේක සංහිඳියාවක් වෙනවා. ඒ සංහිඳියාවට අනුග්‍රහ කරන්න දන්නේතිකමක් අපි ළඟ තියෙනවා. ඒකට සමදානුග්ගහිත විපස්සනානුග්ගහිත කියලා කියනවා. ඇත්තට මේ සංහිඳියාවට අනුග්‍රහ කරන්න පුළුවන් ගතිය අකිරිය කියන වචනේ තුල පමණයි තියෙන්නේ. මොනක නඟලන්නේ නැතුව එහෙම වෙවෙන්න අරින්න ඕනේ. ඒක ආශේවන ප්‍රත්‍ය ලැබෙනකොටම හරි සන්තෝෂයක් එනවා. දැන් ඔය ටිකක් කළා ඉන්න පුළුවන් ආනපන පේනවා. එහෙනම් සංහිඳියාව වෙනවා. නමුත් ඒක දිගේ දිගට පවත්තගෙන යනකොට එක්ක කය වේදනාවක් එනවා. එක්ක සද්දයක් ඇහෙනවා. එක්ක මොකක් හරි එකක් එනවා. ඉතින් ඒ වෙලාවේ යෝගාවචරය ඒ අර වැඩෙන පස්සද්ධිය සමාධියක් වශයෙන් වැඩෙන ගතියට මේ වේදනාව යම් ප්‍රමාණයකට ඉවසගෙන පොඩි පොඩි ශබ්දාවට යම් ප්‍රමාණයකට ඉවසගෙන හිතවිලි යම් ප්‍රමාණයකට ඉවසගෙන යන්න පටන් අරගත්තොත් ඒකේ අනවරත වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ වර්ධනය වෙන වෙලාවේදී ශබ්ද වේදනා හිතේ නැතුව නෙවෙයි. ඒව ගැන වැඩිය වෙහෙස කරන්නේ නැතුව මේ සිද්ධ වෙන වැඩි සිද්ධ වෙන්න කරන දෙයට සමාධි චෛතසිකය වැඩෙන වෙලාව සඳහා පස්සද්ධිය එක දිගට පැවැත්වීමට සමත අනුගහිතය කියලා කියනවා. අනුගහිත සූත්‍රයේ සීල අනුගහිතය, සුත අනුගහිතය, සාකච්ඡා අනුගහිතය පස්සේ සමත අනුගහිත ලැබෙන මේ එක ඔක්කොටම හම්බ වෙන්නේවත් නැහැ. ඒක බොහෝම කරගෙන යනකොට කලාතුරකින් එනකොට තමයි හම්බ වෙන්නේ. හම්බුනට පස්සේ ඒක අනුග්‍රහ කරගෙන ගියාම ඒ සමාධියට යනකොට සමාධිය කියලා කියන්නේ ඒකෝදි භාවය කියලාත් කියනවා, ඒකාග්‍ර භාවය කියලාත් කියනවා. ඒක හරියට කියනවා නම් මේ බිත්තියට ටෝච් එකක් අල්ලලා ඒකේ මූණ කරකවනකොට අර මැද තියෙන කහපාට ආලෝක කදම්බේ එන්නේ එන්නේ පුංචි වෙලා තිත්තට පුංචි වෙන වෙලාවක් වෙන. ඒකට ආලෝක සියල්ලම එක තැනකට නාභිගත වෙනවා. වට රවුමක් තියෙනවා. නමුත් මැද කරකවල ගන්න පුළුවන්. මේ ටෝච් එක අල්ලන්න මීටරයක් ඈතින් නම් මීටරයක් ඈතිලා අල්ලනකොට පිටියට නාභිගත කරන්න පුළුවන්. අන්නෙමගේ නන්නත්තර වෙච්ච මේ හිතවිලි ධාරාව එක තැනකට මෙහෙම නාභිගත වුණාට පස්සේ ඒකට කියනවා ඒකෝදි භාව. එහෙම නැත්නම් ඒකාග්‍ර භාව. ඒක තමයි අපි සමාධිය කියලා ගන්නෙ. හැබැයි මේ ශක්තිය හැම වෙලාවෙම තියෙනවා. ඒ ශක්තිය අසංවිධිතව තියෙන. දැන් ඒක සංවිධානය කරලා එක තැනට දාපුවාම හරියට මේ උත්තල කාචයක් අරගෙන අපි මෙහෙම ඇල්ලුවොත් සූර්යයාට ඉරට සාපේක්ෂව යටින් කඩදාසියක් එහෙම කරනකොට එක තැනකදී පිච්චෙනවා කඩදාසිය. අර ආලෝකය ඔක්කොම එකතු වෙලා පිච්චෙනවා. එහාට කෙරුවත් මෙහාට කෙරුවත් පිච්චෙන්නේ නැහැ. ඒ නාභියට තිබ්බ ගමන් කඩදාසිය පිච්චෙනවා. එහාට මෙහාට කරනට වෙන්නේ නැහැ. ඉතින් මේ ඒක මේ කාචයේ ලක්ෂණයක් නෙවෙයි. සූර්යාලෝක ඔක්කොම එක තැනකට දාන ආන්නී වගේ නන්නත්තර වෙච්චි දහපදුරා වෙච්චි මේ හිති විනතම් වික්ෂිප්ත භාවයට පච්චතිහි හිත මේ වගේ එකතු වුණාට පස්සේ අපි කවදාකවත් හිතන්නේ ශක්තියක් එතන ඇති වෙනවා. සමාධිය තුලින් ඒන ශක්තිය අතිමානුෂිකයි කියලා කියනවා. මානුෂිකත්වයේ ඉක්මවල යනවා. හැබැයි මේ කවදාකවත් නැති එකක් මේ තිබුණ එක ගොනු කරගන්න බැරිකම තියෙනවා. ඒ නිසා අපි කිව්වොත් එහෙම අපි මෙතන සභාවක් පවත්වනවා. සභාවක් පවත්වන එක පැත්තකින් යෝජනාවක් වෙනවා. මේ පැත්තෙන් ඊට විරුද්ධව කතා කරනවා. ඉතින් කතා කරනකොට දැන් මේ සභාව සමතේකටපත් වෙලා නැහැ නේ. කොහොම හරි සභාපතිගේ දක්ෂකමට ඡන්දයක් තියලා හෝ මොකක් හරි මේක සමතේකටපත් කරයි කියන්නේ. සමතේකටපත් කරුවට පස්සේනේ අපිට ඊගාව යෝජනාවකට යන්න පුළුවන්. සමතේකටපත් වෙනකන් සභාවේ ඇද්දෙනවනේ. අද වෙන්නේ ඒකනේ සභාවල. කිසිම කෙනෙකුට දන්නේ නැහැ මේක සමතේකටපත් කරන්න. අපේ හිතෙත් තියෙන සමතේකටපත් වෙලා නැහැ. ඒ නිසා මේ සමාධියට සමතේ කියලා නමක් තියෙනවා. බොන බඩකටුත්වක් හරි ගමන තීන්දුවක් කරපළ ඊගව යෝජනාවට යන්නේ නැහැ. ඇද්දි 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 තියෙනවා. කවදා හරි සමතේටපත් වුණාට පස්සේ තේරෙනවා ඉන් එහාට අපිට අලුත් වැඩකට යන්න පුළුවන්. ඒක නිසා සමාධිය මේ ගමනේ ආධ්‍යාත්මික ගමනේ සෑහෙන හොඳ සම්දිස්ථානයක්. ඒක තමයි විතක්ක විචාර සහිත සමාධි, අවිතක්ක විචාරමත් සමාධි, අවිතක්ක අවිචාර සමාධි කියලා ගියාට පස්සේ මේ සමාධිය හරිම හොඳයි. හැබැයි පොඩ්ඩක් හොඳ වැඩි. මේකට පුදුම ආකර්ෂණයක් තියෙනවා. මේ සමාධියට පුදුම දේවල් කර දීමේ හැකියාවක් තියෙනවා. මේ වැඩි වෙලා ඉන්න පුළුවන්. ඒකම අරමුණ බුද්ධට විනිවිදලා බලන්න පුළුවන්. හරියට කන්නාඩිය චීන කන්නඩිය දාලා බැලුවා වගේ. ඒ නිසා හරි අධිමානුෂික ඒ ශක්තිය නිසා බොහෝ විට යෝගාවචරය මේක නිවන කියලා තරම් පටලවා ගන්නවයි කියන එක තමයි මේ විපස්සනාවේදී උගන්වන්නේ. මේක සමහරට ලාවට එනවා සම්මසන ඥානෙදී. ඕනෙම අරමුණක ඇතිවිලා පැවතිලා නැතිවිලා යන තැනට යනකොට ඒ යෝගාවචරයට එතෙන්දී සමාධියේදී ඒ යෝගාවචරය බොහෝ විට හිතනවා මම රහත් උනායි කියලා. මොකද බලන බලන ඕන එකක පේන්න පටන් අර ගන්නවා මේක මේ වෙලාවට මතුවලා නැතිවිලා යන. හැබැයි ඒක පේන්නේ අංශු වශයෙන් නෙවෙයි කැදලි වශයෙන් කලාප වශයෙන් පදාත වශයෙන්. ඒ වෙලාවේදී කොච්චර පැටලෙනවද කියනවනම් මේ සමාධිය කොච්චර පැටලෙනවද කියනවනම් ඊට පස්සේ තමයි යෝගාවචරය මග්ගාමග්ග ඥාන දර්ශනයට වැටෙන්නේ. පාරමේකද මාර්ගයේ මේකයි අමාර්ගයේ මේකයි කියන එක තේරුම් ගන්න නැති මනසකින් තමයි මේ සමාධිය යෝගාවචරයට ලැබෙන්නේ. ඒක හරියට හයි ප්‍රෝටීන් තදබල ප්‍රෝටීන් සහිත ආහාර වේල පොඩි දඩිකට හම්බනවා වගේ. එයාගේ බොක්ක නැහැ දිරවලා. දිරවන්න ශක්තිමත් නැහැ. එයා අධික පෝෂණ සහිත ආහාර ගත්තොත් එක්ක බඩ යනවා. නැත්නම් කරේ අමාරුකටපත් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි දවස් 7ක් නොකා ඉඳලා උපවාස කරලා ගිතෙල් ගත්තොත් එදාම මැරෙනවා. එදාට කුරුම්බවතටිය බොන්නවා. වතුර බීලා බොක්ක හදාගෙන ඕනේ. තර ආහාර වලට යන්න ආන්නේ වගේ මේ සමාධිය ලැබෙනකොට ඒකට තරම් වූ පෞරුෂත්වයක් නැති කෙනාට සමාධිය ලැබීම ඒක විදිහකට කියනවනම් වඳුරෙකුට දැලිපිය හම්බුනා වගේ තීන් කපා ගන්න. මේක තමයි සර්වචන්සි 15 වෙනි ඉස්සල්ලා ඉන්දියානු සමාජයේ තිබුණේ. උඹ දෙනකොට මේක තිබුණා. හැබැයි මේක මේ නාශන උදා ගන්න දන්නේ නැහැ. ආම්බම් කර ගන්න දන්නේ නැහැ. ඉතින් තමයි මේ උපේක්ෂාව ඇති වුණාට පස්සේ යම් මේ අමාත්‍යෙන් ලබාගත් මේ උපේක්ෂාව මේ සත්‍ය සමාධියටත් උපේක්ෂාවෙන් බලනවා කියන එක මේක ආඩම්බරයක් කරන ඔටුන්නක් දාගෙන කෑකොස්සම් ගහනවා වෙනුවට මේක දිහා උපේක්ෂාවෙන් බලනවා කියන එක ඉතින් අනිවාර්යයෙන්ම ලෝකෝත්තරයි. ඒක නිසා මේ පස්සද්ධියට පස්සේ හම්බෙන සමාධිය හිත පිනවනවා, කය පිනවනවා, තිරිහං කරනවා, අධිමානුෂික ශක්තිය ලැබල දෙනවා. නමුත් ඒක හසුරව ගන්න බැරි තරම් උත්තරම අපි කිව්වොත් තාමත්ම සූක්ෂම උපකරණයක් හෑන්ඩ්බුක් එක නැතුව අපි ළඟට අහුවෙනවා. ඉතින් අපි අරබොත්ත මෙරිකනවා, මේක මෙරිකනවා, මෙරිකර මෙරිකර අන්තිමට ඒක කඩලා දානවා. මොකද අපි අන්තරේ දන්නේ නැහැ. දැන් අද තියෙන වාහනයක් ගිලා ස්ටාර්ට් කරාට පස්සේ එන්ජින් එක දුවනවද නැද්ද කියලා හොයන්න බෑ. ඩෑෂ්බෝඩ් එකේ විතරක් ලකුණක් කරන ඉස්සර එන්ජින් එක ස්ටාර්ට් කරපුවා දඩබඩ දඩබඩ ගාලා ලේලන් බස් එක වගේ නටනවනේ මුළු එකම. දැන් නෑ. දැන් ඉලෙක්ට්‍රික් කාර් එක හැදුවට පස්සේ වෙනම බීප් බීප් ගාන එකක් හදලා තිනවා. උඹ එන්ජින් එක ස්ටාර්ට් එක දීලා ආයෙ ස්ටාර්ට් කරොත් මොකද වෙන්නේ? මෝටර් එක පිච්චෙනවා. එනිසා ඒක වැඩ කරනවද නැද්ද? වැඩේ වෙනවද කියලා දැනගන්න බැරි තරම් සූක්ෂම යන්ත්‍රයක්. වඳුරේකට දුන්නොත් මොකද වෙන්නේ? රිලෙවෙකට දුන්නොත් මොකද වෙන්නේ? අනිත් වගේ මේ සමාධිය ආවට පැමිණිච්ච සමාධියට තරම් වෙන විදිහට වැඩ කරන්න හැටි තමයි උපේක්ඛා සම්බොජ්ජංගෙන් සිද්ධ කරන්නේ. ඒක නිසා යම් වෙලාවක අපි සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා සම්බොජ්ජංග වැඩුවට පස්සේ සම්බොජ්ජංග හතම ආය පන්නරේක දාන්න කියනවා. සති සම්බොජ්ජංගම් බික්කවේ භාවේති විවේක නිස්සතං විරාග නිස්සතං නිරෝධ නිස්සතං පටිසග්ගාණු පස්සී. සති වඩනද සති සම්බොජ්ජංගය විවේකයෙන් වඩන්න. බොහොම ආශාවෙන් අර යටි ඉස්සලා කඩා ගන්න ඕනේ කියලා දුගන දුගන යන සමාධියකින් තමයි සතියකින් තමයි ආරම්භ කරන්නේ. අන්තිමට ඒක වඩන්න කියනවා විවේක නිස්සතං. බොහොම විවේකීව ඒක තියනා වෙලාවකට තමයි නෑ ප්‍රශ්නයක් නෑ. නැති වුණාට සදාකාලික නැතිවීමක් වෙන්නේ නෑ. ලැබුණට සදාකාලික ලැබෙන්නේ නැහැ මේක ඇති නැති වෙනවා කියලා මේක දිහා විවේකීව බලන ගතිය උපේක්ෂාවක් තමයි ඒක නිසා එතරම්දී යෝගාවචරයට එවැනි භාවනාවක ධ්‍යාන වෙන අත්දැකීම තමයි යෝගාවචරය හිතන්න පැය දෙකක් විතර හොඳට භාවනා කරයි කියලා හොඳට මොකුත් නැහැ මේ ඉඳගෙන ඉන්න ඉරියව බොහොම සප්පයයි තසේ නැගිටිනවා මොකක් හරි හේතුවක් නිසා දාහනෙට ගිහී ගැහුව නිසා මොකක් හරි නැගිටිනවා නැගිටට පස්සේ දැන් මේ තිබුණ සමාජයේ මොකද වෙන්නේ මේ තිබුණ සත්‍යයට මොකද වෙන්නේ ඉතින් අපි මොන අතපය හොදනොට දත් මන්දිනොට මේක ඉබේම නිකන් හැලෙන්න පටන් ගන්නවානේ අර තිබුණ එකලාසෙ හැලෙන්න පටන් ගන්නවානේ ඉතින් යෝගාචර හොඟක් කළාට ඒක නිරීක්ෂණය කරන්නේ නැහැ ඉතින් මේ වගේ වෙලාවට යෝගාචරට උපදේශයක් දෙනවා දැන් හුදුවට සමාධියක් තිබුණ නැගිටපු වෙලාවේ මේ තිබිච්ච හොඳ සමාධිය නැති වෙන හැටි බලන්න මේ තිබිච්ච හොඳ සතිය නැති වෙන හැටි බලන්න කියලා. ඉතින් ඒක උගෝ දෙනෙක් හිතන්නේ ඒක අකට යුත්තක්. එහෙම නැත්නම් නාස්තික වැඩක් මේ තියෙන සතිය නැතිවීම බලන්න කියන එක. සතිය ඇති කරන්නේ අපි මෙච්චර කල් අමුඩ ගන්න නැටුවේ. දැන් ඇතිවිච්ච සතිය නැති වෙන හැටි බලන්න. කවුරක්වත් කැමති නැහැ. හැබැයි බැලුවොත් ලැබෙන අංශංශයක් තියෙනවා. සතිය නැති වෙන හැටි බැලුවොත් නැතිවීම ඉතර ඉක්මනින් සිද්ධ වෙන්නේ නැහැ. හිමීට හිමීට තමයි නැති වෙන්නේ. ඒක නිසා මේ නැතිවීම දිහා බලන්න නම් සති සම්බොජ්ජංගම් බික්කවේ භාවේති විවේක නිස්සං කියන එක අර හැල්මේ දුවල සතිය අල්ලගන්න හදන එක කරන්න බෑ. ඒක හදලා ඒක තේරුම් ගන්න ඒක ජීවත් වෙන එක කරන්න සිද්ධ වෙනවා ඉස්සරහදී විවේක නිස්සිතව මේ සතිය දිහා බලනින්න. එතකොට අර ඉස්සල්ලාම් බබා හම්බෙච්චාම වගේ නෙමෙයි දෙවෙනි ළමයා හම්බෙනකොට තුන්වෙනි ළමයා හම්බෙනකොට හතරවෙනි ළමයා හම්බෙනකොට අපේ අම්මට දරුවෝ 11ක්. ඉන් පළවෙනි බබාට අද උඩ ත්‍රිපිය ගන්න අපේ අක්කලා දිහා බලනකොට මට පේනවා අම්මා කොහොම කරන්නේ ඇද්ද කියලා. ඒ මොකද දරුවෝ 11 වෙනකොට දැන් මම 9. අම්මට මතකත් නැහැ මම වදපු දවස කවද්ද කියලා. මොකද මේ දිගර දිගර කරනකොට ගාන්නන්නේ නැහැ. පළවෙනි දවසේ තමයි පළවෙනි බබාට දෙන්න දෙකට වෙනවයි කියනක මහා විශාල දෙයක්. නමුත් විවේක නිසිතව කරන තරමට සතිය වඩනවයි කියනකොට හිතන්නේ එතකොට කොච්චරක් අපිට මේ අත සුකනම්මී කරගන්න ඕනද කියලා සතිය. එතකොට අපි ඉන්න ඕනේ භාවනා මධ්‍යස්ථානෙ. එතකොට අපි ඉන්න ඕනේ පැවිද්දේ. එතකොට අපි ඉන්න ඕනේ මේ ශාසනයේ යෙදিলা ගත කරන්න. නමුත් ඒ මට්ටමේදී අපිට මේක විවේක නිසිතව කරගන්න බැරි වුණොත් ඒ සතිය වර්ධනයක් වෙන්නේ නැහැ. සතිය බණ්ණරයක් ලබන්නේ නැහැ. ඒ උපය ගන්න ලද සතිය කොහොම කෝල ගති සහිතයි. කොහොම කෝඩු ගති සහිතයි. එයාට ඉල්ලනවා අරක දීපන් මේක දීපන් කියන ඔය සතිය නැවත නැවත වඩන්න කඩ කඩ. කැඩෙනවා කැඩෙන එක බලන්න. ඒක බැලිය යුත්තක්. දැකිය යුත්තේ උපේක්ෂාවෙන් කරන්න ඕන. නිරෝධ නිසිතා. සතිය නිරුද්ධ වෙන හැටි බලන්න. වඩන ලද සතිය තමන් තුලින් නිරුද්ධ වෙන හැටි. ඒක හරියට කරන ප්‍රසවාසයේ අග බලනවා වගේ. ආස්වාද ප්‍රසවාසයේ බන්නොට ඒක මුලැඳාගෙන තිනකොට මේ රූප ධර්මයක අග බලන්න ASCII අර වඩල්නද සම්බොජ්ජංග ධර්ම විවේක නිසඳම් නිරෝධන විරාග නිසඳම් විරාග කියලා කියන්නේ රාග කරන්නේ නැතුව ඒක මේ විරංජනේ වෙනවා. බොහොම ලස්සනට උපදාලා තිබුණු සතිය දී වෙලා යනවා. ඒක විරංජනේ වෙලා යනවා. නිරෝධ නිසිතේක නිරුද්ධ වේගණ යනවා. පටිනිසක් ගන්න පස්සේ උඹට කවදරි යොගත් අතාරින්න වෙනවා. ওই වඩල්ලන් සතියත් අතාරින්න වෙනවා. සතිය අත ඒ වඩල්ලන් සතිය අතෑරි නැත්නම් නිවන ලැබෙන්නේ නැහැ. දුක් නැති කරන්න අසහනෙන් දෙකන සතිය ගන්න. නිවන ඉදිරිපිටදී සතියත් අතාරින්න වෙනවා. අන්නේ විදිහට මේ තමන් වඩල්ලද මේ එක එකක් බොජ්ජංග ධර්ම ඔය හතර නඩේ නැවත නැවතත් පන්නරේ තිනකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ විද්‍ය සම්බොජ්ජංගය පීටි පස්සද්දි සමාධි අන්තර උපේක්ෂාවත් උපේක්ෂාවෙන් බලන්න ඕන. ඒක මෙන්න මේ වගේ නිදර්ශනයකින් දෙන්න පුළුවන් ඒක තේරෙනවද ගැළපෙනවද කියන දන්නේ. අපි හිතමු භාවනා කරලා තමන්ගේ මූල කර්මස්ථානේ දැනගෙන ආනපන මේකට තෝරාගෙන දැන් ඒක ගෙවෙන කම බලන් හිටයි කියලා. ඒ කියන්නේ රූප කර්මස්ථානේ පැත්තෙන් සෑහෙන යාට පරිචයක් ලැබෙනවා. ඊට පස්සේ වේලාවකට යනවා යා පැහැදිලිවම දැන් මොකක්වත්ම නැහැ. අරමුණ හොඳටම ගෙවිලා. ඒ කියන්නේ නැත්තටම නැති මන්ටමුණ ගියා. මේ භාවනාව තැහැල්ලත් නෑ. යා දන්නවා ආරම්මණයේ පැවතිච්ච සතිය දැන් අනාරම්මණයේ පවතිනවා. නිමිත්තේ ජීවිච්ච සමාධිය දැන් අනිමිත්ත සමාධියක් වෙලා. අරමුණ නෑ. හැබැයි කඩාගප්පල් නෑ. හොඳට දන්නවා. මගේ හිත තියෙන්නේ අකිංචන අනාදන අනිමිත්‍ය තියෙන අරමුණක නෙවෙයි කලබල වෙන්නේ නැතුව ඉන්නවයි කියලා. ඔහොම ටිකක් වෙලා ඉනකොට යාට තේරෙන බණ ගන්න ඕනේ නැහැ කිව්වට උහුල හුස්ම නිකන් පැත්තක දඟලනවා වගේ ලාවට තේරෙනවා. ශබ්ද ඈතින් ඇහෙන්න පටන් ගන්නවා. කකුලේ අතර මෙතන දරා ගන්න බැරි වුණාට වේදනාවක් තියෙනවා. හිතේ හිතවිලි නැත්තේම නැහැ. නිකන් කෑලි කෑලි පණුව නලින වගේ හිතවිලිත් තියෙනවා. කමන්නේ අර දැන් අරබුණ ඇත්තෙත් නැ නැත්තෙත් නැ මෙන්න මෙතනදී යෝගාවචරය අනේ මගේ සතිය කැඩුනා අනේ මට සමාධිය කැඩුනා අනේ මට නැවත අරමුණු ආවා කියලා නටන්න නැතුව ඒක තමයි වෙන්නේ කියලා හරුවත් chance සඳහන් කරනවා ආනන්ද සප්පයි සූත්‍රේ. දැන් මේ මතුවෙන මොකක් හරි අරමුණක් ගන්න ආය භාවනා කරන්න කියන නැවත ආනපනේවා නම් ඒ යන්තොන්ට මතුවෙච්ච ආනපනේ භාවනා කරන්න සද්දයක් කරනවා ඒ සද්ද යන භාවනා කරන්න භාවනා කරනකොට බොහෝම ශීඝ්‍රයෙන් ආය යනවා ඒක අර තිබුණා වාගෙම නිස්සද්ද භාවයකට හුදෙකලා භාවයකට පළල් විශේෂයකට හිස්තැනකට යනවා ඊට පස්සේ හිතන ඉස්සලට වැඩිය බොහොම ගැඹුරකට ගියා වගේ ඉක්මනට ගියා වගේ අරමුණ බොහොම ඉක්මනට ගෙවුනා වගේ නමුත් ටික වෙලා කරන්නේ මේක තුල ආයෙත් ඔන්න පොඩ්ඩක් අරමුණ පොඩ්ඩ ඇහැට කුණ වැටෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ ආයෙත් අර විදිහ කරොත් ආයෙත් නැති තැනට යනවා. එතකොට මේ යෝගාවචරයට දෙන කට උත්තරෙන් අල්ලත හැකි එයා මේ අවස්ථාවට ආටපස්සේ ආප්‍රිය කරන්නේ අරමුණු නැති තැනද එමෙතන ලාවට අරමුණු තියෙන තැනද කියලා බැලුවොත් ලියන රචනයේ වාක්‍ය දෙක කියනකොට කියන්න පුළුවන් මෙයා අනිමිත්‍තර ප්‍රිය කරන කෙනෙක් මෙයා අනිමිත්‍තර ප්‍රිය කරන කෙනෙක්. එතකොට යාට කියන්න වෙනවා පුළුවන් දවසක් හිතාගන්න නිමිත්තාවත් අනිමිත්තාවත් දෙකටම සමහිතින් බලන්න. ඒක ඉතාම ගැඹුරු උපේක්ෂාවක්. අරමුණ තිබුණත් අරමුණ නොතිබුණත් දෙකට සමහිතින් බලන්න. ඒක තමයි මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව පළවෙනිම හම්බෙන පාඩම. අරමුණු නැති තත්ත්වයේ අරමුණු පැමිණීමෙන් හමාරයි. අරමුණු ඇති තත්ත්වයේ අරමුණු නැති තත්ත්වයට පත්වීමෙන් හමාරයි. මේ දෙක අති නැතිින් ගන්න. මේක දිහා බලාගෙන ඉන්නවනම් දවසක මේ යෝගාවචරයට තේරෙනවා මේ කොහොම කරදර ගෙවම් කරලා ලබාගත් මේ විවේකයේ හොඳයි තමයි. හැබැයි එකට ප්‍රිය වුණොත් ගමන බාධායි. ඒකට කරදර කරන අරමුණු නරකයි තමයි. නමුත් මේකේ තියෙන ප්‍රියතාවය කඩන්නේ ඒක දාන්න ඕනේ මේකට. ඉතින් මෙතෙන් යනකම් දේශනා කරාට පස්සේ ඒක මං හිතන්නේ සූල ශුන්‍යත සූත්‍රයේ දේශනා කරනවා. ආනන්ද සප්පයි සූත්‍රයේ දේශනා කළා පස්සේ ආනන්ද සාංශය වැඳලා අහනවා සාංශ මේ විදිහට අරමුණු ඇති තත්වයක් නැති තත්වයක් අරමුණු කියවට මේක බොහොම සියුම් අරමුණු මෙතෙන්දි නිවන් දකින්නවද කියලා බුදුරජාණන් කියනවා සමහරු නිවන් දකින්න සමහරු දකින්නේ නැහැ. එතකොට ආනන්ද සාංශය අහනවා මෙච්චර ගැඹුරකට ගියාට පස්සේ ඇයි කෙනෙක් නිවන් නොදකින්නේ? නිවන් නොදකින්නේ මේ භාවනාවේදී ඇති කරගත්ත මේ තත්වය මම ලබා ගත්තා මේක මගේ ආත්මය කරගන්න කරන්නේ නිවන් දකින්න බෑ. එයා මේකත් අතහරින්න ලෑස්ති වෙන්න ඕනේ. අතහරින්න දෙයක් නෑ මේ වෙලාවේ. වරින් වර අරමුණ එනවා ඒක ගණන් ගන්නෑ. වරින් වර විවේක එනවා ගණන් ගන්නෑ. අන්නේ උපේක්ෂාවට යනවා කියන එක මේ 120 30 පැන්නට පස්සේ එන හැම වැඩමුළුවකදීම එන ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ මේ භාවනා කර කර කරගෙන යනකොට මම මේ විවේක තැනකට යනවා. ඒකේ ඉන්නකොට ආය අරමුණ වෙනවා. ඒකෙන් ආය භාවනා කරනකොට ආය විවේක තැනට යනවා. මේ වගේ තත්ත්වයක් ආපුවම මම දැන් මොකද කරන්නේ? දැන් වැඩමුළු තුනකට විතර ඉස්සල්ලා මේක ආවට පස්සේ මං කොයි විවේක උපේනකම් විවේක තත්ත්ව උපේනකම් අපි කියනවා අරමුණු තියෙන තාක්කල් කෙලෙස් අරමුණු නැති වුණා කියන්නේ කෙලෙස් නැතිවීම තමයි. මොකද ඊට පස්සේ ඒකට ඇති වෙන මනාපය ඒකට ඇති වෙන නිකන්ති ඒකට ඇති වෙන ආශාව නැති කරන්න නැවත අරමුණු වෙන තත්ත්වෙට වෛර කරන්නේ නැතුව අරමුණු ආවත් අරමුණු නාවත් දෙකටම සමහිත දානවා කියනකොට මේ අරමුණු නැති තත්ත්වයේ පිළිබඳ බීතිකාවක් තියෙන කෙනෙක් එයා කියනවා මේක සාංශ මොලේ මතක ශක්තිය නැතිවීම පිළිබඳ රෝග ලක්ෂණ ඇද්ද කියලා කොහොමද අල්ලන්නේ කියලා. මේක ඩිමෙන්ෂියානද නැද්ද කියලා කොහොමද දන්නේ? මොකක්වත් නැහැ තමයි භාවනා කරගෙන ඉන මොනම සලකුණක්වත් නැහැ. එතකොට ඒක නඩ දින මොනවද දැන් එනේ කොහොඳයි මොකද ඒකෙන් ගන්න පුළුවන් වෙලාව කලාව අතන මෙතන එතකොට මම ඉන්නවනේ අර මොනවාක්ත්ම නැති තත්වෙදී අපි ළඟ බීතිකාවක් තියෙනවා මානසික රෝගයක් කියලා. ඉතින් එහෙම බලන කෙනෙකුට නිවනට යන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක පැත්තකට කැමති නැතිකමට කැමති. තව කෙනෙක් ඇතිකමට කැමති. මෙන්න මේ දෙක ඇති භාවයේ තිබුණා නැති භාවයේ තිබ්බත් සමහිත පවත්නවා කියන එක සමතයෙන් උදාහරණයක් කරන පෙන්නනවනම් අපි අරූප ධ්‍යාන වල ආකාසානං ඡායතේ විඥානං ඡායතේ කාර්තිනේ අකිංචඤ්ඤායත. අකිංචන කියන්නේ කිසිත් නැති තත්ත්වය. අකිංචන. නැත් ඊට වැඩිය දියුණුයි කියලා කියනෝනේ සංඥානා සංඥායතනේ අරමුණු ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වය. අරමුණු කිසිත් නැති තත්ත්වෙ හිටියට ඒකේ ඉඳලා විදර්ශනා කරන්න මොනවත් නැහැ. ඊට පස්සේ අරමුණු එනව බොහොම දුර්වලව. බොහොම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන පුළුවන් මට්ටමට එනවා. ඉතින් මේ අරමුණු ඇති තත්ත්වේ අරමුණු නැති තත්ත්වෙන් ප්‍රතික්ෂේප කරනවා. අරමුණු ඇති තත්ත්වේ නැති තත්ත්වෙන් ප්‍රතික්ෂේප කරපුවාම මෙන්න මේ දෙකෙන් හිත විමුක්තියක් ලබා ගන්න පුළුවන් තැන සර්වඥාන්සේ විස්තර කරනවා. උතෙන් යනකම් ගියාට පස්සේ ඒ ලබන විමුක්තිය, ඒ ලබන සමහිත, ඒ ලබන තතතාවේ කියලා මේකට කතා කරන්නේ ලබන්න මේ උපේක්ෂාව පිළිබඳ ලොකු ගෞරවයක් තියෙනවා. මේ අරක ලබා ගන්න ඕනේ, මේ කුටි කඩා ගන්න ඕනේ, මේකට ලං වෙන්න ඕනේ කියන ගතිය ගිහිලා 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 ගිහිල්ලා ඒ ලං වෙච්ච දේ ඒ ලං වීම සඳහා දුරවන් කරපු දෙයටත් සමහිත පවත්නවා කියන එක මේ මෑත ඉතිහාසයේ අටුවා කතාවල කිසිම තැනක දකින්න නැහැ. අතුවාචාන් වහන්සේලා ඒ පැත්තට යනකොට හරි අසරණ භාවයෙන් නානා ප්‍රකාර උත්තර දෙන්න පටන් ගත්තා. මොකද අවුරුදු 50ක විතර ඉඳලා කාලේ මේ සූත්‍ර පිළිබඳව හොඳට ගවේෂණය කරනවා. සූත්‍ර පිළිබඳව හොඳට බැහැගෙන භාවනා කරන ඇත්තට පිළිල තිනවා. මේ අතුවාචාන් වහන්සේලා පෙන්වන කතාව අන්ධ પરම්පරාවක යන්නේ. එතින්ද භාවනා කරලා කරන කතාවක් නෙවෙයි තියෙන්නේ. තර්කයෙන් බැස ගන්න මෙතනින් එහාට තර්කේ ගන්න බෑ. මෙතනින් එහාට ඒ පුද්ගලයා භාවනාදී විනස් වෙලාම ඕනේ මේක තේරුම් අරගන්න. විනස් කරවනවා මේ තේරුම් ගන්නකොට. විනස් වෙන්නේ නැතුව තේරුම් ගන්න බෑ. තේරුම් ගත්තොත් වෙනස් නොවී බෑ. පුද්ගලයාගේ පෞරුෂත්වය, තණ්හාව, මාන්නේ, ditthිය වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒක සරුවචනාචි උත්සාහ කරලා තිනවා මේ තසතාවයේ පිළිබඳව දැහැව ගතියක් තියෙනවා. අර භාවනාවේ ලබාගත්තු උසස්ම ප්‍රතිඵලයක් නැති උනායි කියලා පශ්චාත්තාපේ. ඒකට බාධා කරන්න ආපු අරමුණ දෙකක් තිබුණයි කියලා ඒකට අරමුණට උඹනොදකින් කියන්නේත් නැහැ. ආනේ தත්තේ විස්තර කරනකොට ඒකට කියන්නේ තතතාවේ කියලා එහෙව් ගතිය ਸਰවතන් සඳහන් කරලා තිනවා අලත්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති. උබයේ නේව සෝතාදී රුක්ඛංව ප්‍රතිවත්තති. බුදුරජාණන්සේ සඳහන් කරනවා අපි ගහක් ළඟට යනවා ඛණ්ඩ බලතුරක් තියෙයි කියලා හිතාගන්න. නමුත් ඒක කන්නේ නෙවෙයි නම් ඒක වැවෙන කාලේ නෙවෙයි නම් ගහ ළඟට යනකොට පළතුරු නැහැ කියලා හිතන්නකෝ. පළතුරු නැති උනායි කියලා ගහට අම මතක් කරලා බැනලා වැඩක් තියෙනවා. තෝ ළඟට මෙච්චර දුර ආවතෝ මට අඩුවන ගෙඩියක්වත් දුන්නේ නැහැ කියලා බනින්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ. තියෙනවනම් හොඳයි. අලත්තන් යදිදන් සාදු නාලත්තන් සුන්දර ඒත් ඉතින් හොඳයි වෙන මොනවා කියන්නේ අන්නේ වගේ භික්ෂුවක් පින්නපාතේ වඩිනකොට ගියක් ළඟට ගියාට පස්සේ පින්නපාත වෙන්න හැන්දක් ලැබෙනව නෝද ඒක බුරියානි වුණොත් වඩා හොඳයි ඉන්දියාප්පා වුණොත් එච්චර හොඳ නෑ නොලැබුණයි කියලා මොනවා කරන්නේ බණින්නේ අන්නේ එතනයි තියෙන්නේ ලැබුණ වගේම නොලැබුණ කෙනාටත් සමානව සලකන්න පුළුවන් ගතිය එනකොට විතරයි මේ අරමුණ ගෙවන් කළා ලාවට අරමුණ තිබුණත් නැති එක තිබුණත් දෙකට උපේක්ෂාව කියන එක දසාකාර වූ උපේක්ෂාවන්ගෙන් ඉහළම උපේක්ෂාව. ඒක හිතන්න අමාරු. මෙච්චර ආයාසයෙන් රැස් කරගත්ත මේ හිස්තන එහෙම නැත්නම් මොනවාක්වත්ම කරදර නැති තත්ත්වයක් ඒකට බාධා කරන්නා වූ අතනින් මෙතනින් ලාවට ලාවට මතුවෙන මේ අරමුණුත් විශේෂයි සමහිතින් භාවනා කරන්න ගිය කෙනාට මේ தত্ত্বයෙන් පොඩි දුරස්ත වීමක් ලබා ගන්න පුළුවන්. දුරස්ත වීම ලැබෙන්නේ අරමුණ නැතිකම හරහා නෙවෙයි. අරමුණ නැතිකම එක පක්ෂයක්. අරමුණ ඇතිකම එක පක්ෂයක්. මේ දෙකටම බැඳෙන්නේ නැතුව මැදින් යන ගමනක් බුදු දානසෙ උත්සාහ කළා තියෙනවා. ඉතාමත්ම ගැඹුරු ශූන්‍යතා පරිසංයුක්ත දේශනාවල එහෙම නැත්නම් නිබ්බාන පරිසංයුක්ත දේශනාවල ඒක කවදාකවත් අද සාකච්ඡාවට ගන්නෑ. සාකච්ඡාවට ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා අරගන්නවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කතා අරගන්නවා. අර ගැමණු කතා වලට කියනවා ගැඹරියව තේරෙන්නේ නැහැ. ඒක පැත්තකට දාලා අර ඉල්ලුම සැපීමේ නීතියට මනාප දේවල් කතා කර කර ඉන්නවා. භාවනා කරනකොට එහෙම වෙන්නේ නැහැ. අපි ගිහිල්ලා ගිහිල්ලා මේ බොජ්ජංග ධර්ම කෙලවර තියෙන මේ උපේක්ෂාව තේරුම් ගත්තට පස්සේ ඒ නොසැලෙන මනස, ඒ තාදී මනස අපි මෙතෙක් කල් දැක්කේ නෝන්ජල්ක දෙයක් විදියට. දිනුවත් පෙරදුනත් සමහිත. දුකක් ආවත් සැපක් ආවත් සමහිත. යසසක් ආවත් අයසක් ආවත් සමහිත. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මේ බොජ්ජංග වල ඒක තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ මේ මනුස්සයල තුල තියෙන මේ තක්කුමුකු කියලා ගත්තේ මොනවාරි ළඟාවීම සඳහා තියෙන ආශාව තක්කුමුකු දන්න මේකම භාවනාවට බාධාවක්. නමුත් ඒක අත්‍යවශ්‍ය පටන් ගන්න. පටන් ගන්නෙදී අම්මල තාත්තල අතහැරලා මෙතෙන්ට එන්න දැහැහින ගැම්මක් ඕන. තමා විශ්ින් උපෙල්නද වස්තු අතහැරලා මෙතෙන්ට එන්න සෑහෙන ගැම්මක් ඕන. මේ සමාජයේ ගරු කරන්නේ නැති මේ අමුතුම ක්‍රමයකට ජීවන රටා සෑහෙන ගැම්මක් ඕන. නමුත් ඒ උපයාගත්ත ගැම්ම හරහා අපි යනවා තැනකට ගිහිල්ලා ඒකත් ආඩම්බරයකට ගන්නෑ. ඒක උනත් නොඋනත් සමානාර්ථයට එන්න පටන් ගත්තාම අපි මුලේ කවමදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැති සමහරක් නියුරෝන්ස් වැඩ කරන්න පටන් ගන්නවා. ඒක පක්ෂග්‍රාහී නෑ. ඒක මේක උනා හොඳයි නොඋනා හොඳයි මොකුත් නෑ. වෙන දේ වෙන්නේ හේතුඵල ධර්මයකට. වෙන දේ වෙන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන්. මේක විනිශ්චය කරන්න ඔබට අයිතියක් නෑ. මේ වෙන දේ දිහා බාර ගන්න මට මේ මනසෙන් බලාන ඉන්න කියන මේ උපේක්ෂාවේ තියෙන මේ ගැඹුරුම පැත්තක් අපි මේ කතා කරන අන්නේ ඒක සතියේ තියෙනවා. සතිය අපි කරන්නේ භාවනා කරන්න ගියාට පස්සේ මට සමාධිය වේවා මට කරදර නොවේවා මොකුත් නැහැ. වෙන්නේ මොකද්ද කියලා බලනවා. අර ගැඹුරු උපේක්ෂාවක තියෙන ලකුණු මුලට අරගෙන බලනවා. මෙතෙක් කල් අපි භාවනා කරුවේ අරක ලබා ගන්න මේක ලබන්. දැන් භාවනා කරන්නේ සතිය වඩන්න. සතියෙන් මොකද්ද කරන්නේ? භාවනා කරන වාඩි වුණාට පස්සේ වෙන්නේ මොකද්ද කියලා බලනවා මිසක්ක මට මේක විය යුතුයි මේක වුණොත් වැරදි කියන අර විනිශ්චය කරන ගතිය තීන්දුව කරන ගතිය ඒ ගතිය හරහා පමණමයි හිතකට අසහනයක් එන්නේ. විනිශ්චය නොකරන හිතකට කද්දාකවත් අසහනයක් නැහැ. ඒ නිසායි විනිශ්චය නොකරන හිතට තමයි අවිරුද්ධ ප්‍රතිපදාව, අපන්නක ප්‍රතිපදාව, අරණ ප්‍රතිපදාව, සාමීච ප්‍රතිපන්න ගතිය කියලා අපිට පුරුදු කරන්න කියන්නේ. නමුත් ඒක ඔය පොතේ තිබුණට හරියන්නේ නැහැ. භාවනාවේ ඒ බොජ්ජංග ධර්ම මට්ටමට යනකොට තමන්ට තේරෙන්න ඕනේ ඒ බුදුරජාණන්ගේ ලස්සන වචකින් කියනවා නම් දිනූරට හැරපියා යන රජකුසේ රාජාව රට්ටං විජිතම් පහය තාම සටනක් කරලා රට දිනා ගන්නවා. ඒක ලැතලදා රට දිනා ගන්නකම් කාටවත් දෙන්න බෑ. දෙන්න පුළුවන් කමකුත් නැහැ. දිනූ රට හැරපියා යන රජකුසේ තමයි මේ පැවිද්ද කියන්නේ. තමන් ලබා ගත්ත manussාත්ත්ව ප්‍රතිලාභ මේ හම්බ කරගත්ත සියලු දේවල් නිකන් හම්බෙලා නැහැ. නමුත් ඒක අතහැරලා ඒක අතහැරලා දාන්නෙත් උදේ පාන්දර විසිකරන කුණු කෙල පිටක් වගේ. මේක ලබා ගන්න වෙලාවදී අපි සාමාන්‍ය ෆයිට් එකක් දෙනවා, කෑ ගහනවා, නටනවා, දඟලනවා. ඊට පස්සේ මේක අදාහරින තැන තමයි සරුවචනංශය අපිට පෙන්ලා දීලා තියෙන්නේ. ඒකේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ නියමනික උපමාවකට දාලා පෙන්නනවා විහිළුවකට හාස්‍යයකට මේක කරන්න කියලා. ඒක රැඩිකල් වාදී වැඩක්. දැන් හිටාන අවුරුදු වෙනවනේ. අවුරුදු වෙනකොට අපි කඹා දිනවනේ. කඹා දිනකොට හුදුට අපි එහා පැත්තේ ඇදලා අල්ලින්දක පාට අපි කඹේ ඇත ඇරියොත් මොකද වෙන්නේ? එහා පැත්තේ කට්ටියද හොම්බෙන්නේ යන්නේ වෙයි. ඉතට කිටි කිටි කඹේ අල්ලගෙන ඉන්න අය එක පැත්ත ඇත ඇරියොත් අර පැත්තේ මිනිස්සු මාහරයටත් ඒ ටික තමයිලු අන්තිමට කරන්නේ නිකන් ෆයිට් එකක් දෙන්න වගේ අල්ලගෙන ඉඳලා එක පාර්ට මරණ මොහොතිය අතාරපුවාම මාහරයා හොම්බෙයියක්. ඒ දේ කරනවා කියන එක ලේසි නෑ. නමුත් අටුවාචාර්යන් වහන්සේ දෙනවා ඊට වෙඩි ටිකක් නම්බුකාර විදි වගේ උපමාවක්. ඒ සංඛාර උපේක්ෂා කියන ඥානෙ විස්තර කරනකොට අපි කිව්වොත් දැන් මේ කැලණි ගඟ තියෙනවා මේ පැත්තේ, මේක ගම්පහ දිස්ත්‍රික්කේ, එහා පැත්තේ ඉන්න රත්නපුර දිස්ත්‍රික්කේ. මේ ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න රජුරු ඉතාම ක්‍රූරයි. ධාමත් ඡණ්ඩය පරුසයි. ඒතර මේකේ ඉන්න මිනිසෙකුට රජුරවන්ට විරුද්ධව චෝදනාවකින් උදහසට ලක් වෙනවා. රජුරෝ රාජ්‍ය සේවකයෝ මෙහි වුණා මේ මිනිහා අල්ලගෙන ඉන්න කියලා මරන. මේ මිනිහා දැනගෙන දැන් දුවනවා. දුවනවා එහා පැත්තේ ඉන්න රජුරෝ සාදහන. එයා දැනගන්නවා කොහොම හරි ගඟෙන් පැන ගත්තොත් මං ඉන්නේ වෙන රාජධානියට. හැබැයි මේ මිනිහා වතුරට බයයි. එහෙම නැත්නම් මේ මිනිහට පීනන්න බෑ. මිනිහා දන්නේත් නෑ වතුරේ කිඹුලු ඉන්නවද කියලා. ඉතින් මිනිහා ගඟට යනකොට දැන් පමා වුණොත් රාජපුරුෂය එළවනවා. එයා කරන්නේ එහා පැත්තේ ගහකින් මෙහාට ආපු අත්තක එල්ලිච්ච වැලක් තියෙනවා ගඟ මැදට. මෙහාට දුවන ආපු වේගෙන් අර වැලට පැන්නොත් අර ඉලවේ පැන්නා වගේ පැල පැද්දිලා යනවනේ එහා පැත්තට. එයා කෙලවරේදිම අතහැරියොත් එයා එහා පැත්තේ. අල්ලගෙන හිටියොත් ආපහු වෙනවනේ මේ පැත්තට. එයා කෙලවරට යන ගම්ම ගැම්ම අරගෙන වතුරේ අද්දරට ගිහිල්ලා අතහරිනවා වගේ අර ඒ ගොඩට යන්න උදව් කරපු මේ වැලේ එහා පැත්තේ ගිහිල්ලා අතාරිනවා වගේ තමයි කියලා කියනවා. මේ තමන් තනා වඩා ගත්ත මේ සියලුම දේවල්. ගණ සත්‍යයත් සහිත වූ ඒ සියලුම නීවරණ ධර්ම. නීවරණ නෙමෙයි වයිති බොජ්ජංග ධර්ම හොඳ පැත්තේනේ. ඒකත් අතාරින්න වෙනවයි කියන එක අටුවාචාන් මාංශයෙන් පෙන්ලා දීලා තිනවා. වැලකෙ ලිලා එහා පැත්තේ යන එක. ඉතින් ඒක බලනකොට මට හිතුණා මෙහෙම රිටිපයින් මිනිස්සය ඉන්නවනේ. ඒ මිනිස්සය සාමාන්‍ය මිනිහෙක් පයින් වගේ තුන් ගුණයක් උඩ පයින්. රිට කාදාල්. නමුත් උඩටම ගියාට පස්සේ රිට විසිරන්න එපා. එහා පැත්තටම නින්. රිට අල්ලගෙන හිටියොත් බෑනේ පනින්. ඉහළටම ගිහිල්ලා රිට විසිකරන්න ඕන. ඉතින් ඒක නිසා අන්තිම ගුණමකු වැඩක් තමයි මේ රහත් වෙනවා කියන එක. Taman උඩට එන්න ආපු ඌටම අතහැරලා දාන යටට ගියාම බලන්න ඇති චිත්‍රය ඇඳලා තියෙනවා. ඉනිමකට පයින් ගහලා තියෙනවා. නිස්සාරණෝනේ කඩප්පුලි වැඩ තමයි කරන්නේ. උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහන උඩට ගිහිල්ලා ඊටවජයි වහින්න බෑනේ. එයිසාවේ මො චිත්‍රෙ මකන්න එපයි කියලා අපිට තද බල චෝදනාවක් කරා මේ ගොඩනැගිලි හදන වෙලාවේ ඔච්චරමයි මේ මනුස්සයා ඇඳපු චිත්‍රයක් තියෙන්නේ. මකන්න එපා මේක ඉතිහාසගතයි කියලා. ඉතින් අපි ඒක තියාගෙන ඉන්නවා ඉනිමකට පයින් ගහනවා කියන එකට. ලෝකයා පිළිගන්නේ නැහැ. ලෝකයා පිළිගන්නේ මේ උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට වැඳ වැඳ ඉන්න ඕනේ කියලා. වැඳ වැඳ හිටියොත් ආයේ සංසාරයට බහිඳ වෙනවා. උඩටම ගිහිල්ලා පයින් කැහුවනම් ආයෙ උඩ බහිඳ වෙන්නේ නැහැ. ඉතින් ඒක මේ තටමලා කරන එකක් නෙවෙයි. ටාගට් කරන එකක් නෙවෙයි. සද්ධාවට කරන එකක් නෙවෙයි. රුචියට කරන එකක් නෙවෙයි. අනුස්සවයට කරන එකක් නෙවෙයි. ආකාර පරිවිතක්යෙන් කරන එකක් නෙවෙයි. දිට්ඨි නිජහනක් අන්තිම කරන එකක් නෙවෙයි. ඉතින් ගියාට පස්සේ දෙතුන් සැරයක් කෙරුවට පස්සේ පේනවා මේ ආපහු එන පාර තියාගත්තොත් යන්න වෙනවා. උඩට ගියාට පස්සේ ඒකට ගහන පයින් ගහිල්ල වගේ තමයි මේ වඩන ලද සියලු බොජ්ජංග ධර්ම අවසානයේ පින්නනේ මේ උපේක්ෂාව. ඒක සාමාන්‍ය මනසකින් බැලුවොත් ගුණමක්කම කී හැකි, සාමාන්‍ය මනසකින් බැලුවොත් නොංජල්කම කී හැකි, සාමාන්‍ය බලමුගු මනසකින් බැලුවොත් කී හැකි කැක්කමක් නැතිකම කී හැකි, සාමාන්‍ය මනසකින් බැලුවොත් කී හැකි බීරියලියට වේනා ගායනා කරනා වගේ කියලා. නමුත් මේ ලෝකයාට උත්තර බඳ බඳනම් කවදාකවත් නිවන් දපින්න බෑ. මේ ලෝකයා නගන තර්ක සියල්ලම එක හැකින් බල කරන තර්ක. කාට ඔක්ක දෙපැත්ත පේන්නේ නෑ. දෙපැත්තින් බලන කෙනා මේ කටිර වග වෙන්නේත් නෑ. වග වුණොත් අර ගමරාල තනියම දිවි ලෝකෙ ගිය දවසේ කට්ටියත් එක්ක දිවි ලෝකෙ ගිය ගමනයි කතාවක් තියෙන්නේ. ගමරාල ලොකු එළවලු කොටුවක් වැවවල ඒක බොහොම ජයයට හැදුනවලු වැටකටු ගහලා තියෙදි ඒක දවසක් ගිහිල්ලා බලන්න වංගෙඩියක් ලකුණු තියනවලු ගෝග ටික අලාපාලු කරලා. ඉතින් රජ්‍ය වංගමරාල වහාම ගමට ඇවිල්ලා ගලු සේරම වංගෙඩි බැඳපල්ලා මේ වංගෙඩි වලින් ඇවිල්ලා මගේ හොයන කාලය යනවා කියලා. අනේ පහුවෙද්ද එනකොටත් ඉතුරු ටිකක් කාලු ඒත් වංගෙඩි ලකුණු තියෙනවා. ඉතතරදී ගිහලා බලන් ඉන්නකොට දැක්කලු ස්තුදූ පාට ඇතෙක් ඇවිල්ලා නිසි නින්දේ කනවා. රජුගේ මේ ගමරාලේ හිමීට ළඟට ගියා. ඇත්තා ගණන් ගත්තා. වි ගිහලා ළඟට යනකොටම ඇතා ඉස්සෙන්න පටන් ගත්තා. මූ කරපොදේ පැනලා ඇල්ලගත්තලු වලිගේ. ඒ උඩට ගිහිල්ලා මෙන්න ඇතා දිවි ලෝකෙට ගිහිල්ලා ගමරාල බහුවෙන් දැල්ල මාගිර කියනවලු යකෝ මේ වංගෙඩි නෙමෙයි වැඩේ කරන්නේ. වැඩේ කරන්නේ මේ සුදු ඇතෙක් කෙනා දෙයියන්ගේ වාහනේ. මම ගියානේ බලන් දිවිලෝකේ. අනේ අම්මපා ඔයා බලන්න ගියා මාවන්න ගන්න ගියේ නෑනේ. ඉතින් මන් දන්නේ ඒ යෝධිය එහෙම එකක් වෙයි කියලා මම යනකොට ඇත අවුඩ ගියා මම වලි ගෙන්නවා කියලා. එහෙනම් අදත්‍යම්. හැබැයි උඹ මගේ පිටිපස්සෙන් වරෙන් මම උඩ යනකොට උඹ මගේ කරේ එල්ලියන් කිව්වලු. හා අම්මාගේ අල්ලපොක දෙකනට ගලු දන්නේ නැද්ද අපේ මනුස්ස අයියේ රැදිවි ලෝකෙ ගිල්ලවිලනේ. අනේ ඵලයය. ඵලය මං අද යන්න ඉන්නේ ගලු. එහෙනම් මාත් එන්නම් අනේ. එහෙනම් කාටවත් කියන්න එපා. ඌ ගිලේ ගෑනි ගලු මිනිහට. මිනිහගේ වලු මේ මිනිහගේ යාළුවාට. ඉතින් හැන්ද වෙනකොට ඔක්කොපල ගම දන්නවලු දැන්. දිවි ලෝක යන ඉතින් කට්ටි ලෑස්තලෙන් දෙදී ඇතාවල්. ඇතාවිලද ගමරාල ගිහිල්ලා අර පුරුත්තාලට පැනනට පස්සේ මහගේ ඇවිල්ලා බදාගත්තා. මහගේ බදාගන්නකොට මේ අල්ලපු ගේත් බදාගත්තා. අල්ලපු ගේගේ මිනිහත් බදාගත්තා. දැන් වැලේට යනවලු උඩට. යනකොට කෙනෙක් අහනවලු මහා ගමරාල ඊයේ දිවි ලෝකෙ ගිහිල්ලා බලනකොට එහෙ රත්තරම් මහින කුරුණිය කොච්චර විතරක්ද කියලා හව. ගමරාල මේන්න මෙච්චරද කියලා දත දිගාරනකොට සීරම හේනන කඩන් වැටෙනවා. නිසා දිව්‍ය ලෝක යන්න තියා මනුස් නිවන් ලබන්න තියා දිව්‍ය ලෝක යන්නවත් බෑ මේ ජනිනී ජනයත් එක්ක. ඝණයා කෙරේ බැඳුනා නම් කුලයා කෙරේ බැඳුනා නම් කක්ක ගොඩයි. ඒ නිසා තමන් එතෙන්ට එන්න උදව් කරපු මේ ධර්ම වලටත් පයින් ගහන්න වෙන. අතාරින්න වෙන ධර්මතාවයක් මේකේ තියෙන්නේ. ඉතින් බුද්ධ ඥානත් අපිට දෙන්නේ දෙන්න බැරි එකක්. දැන් අපිට කියනවා නම් අයිස්ක්‍රීම් දෙන්නම් චොක්ලට් දෙන්නම් මෙච්චර කරපන් කියලා අපි කරනවා. මොකද අපිට අයිස්ක්‍රීම් හම්බ වෙනවනේ. දැන් මේකේ අන්තිම මොනවද හම්බෙන්නේ? තමන් විසින් මේ සියලු ධර්ම වඩා ගැනීමට හේතු කරන සතියටත් ධම්මවිචේ සම්බොජ්ජංගේටත් වීරියටත් සම ප්‍රීතියටත් සමාධියේ පසද්දීටත් සතිය සමාධියටත් අන්තිම උපේක්ෂාවටත් ටටා කියන්න වෙනවනේ. පුළුවන් වෙයි කියලා හිතනද මෙහෙම ධර්මයකට ආගමක් හදන්න. ආගම කියන්නේ මේක දීපල් ලැබන අවුරුදු මට මේක හම් වෙනවා ඊගාවාත්ම මේක හම් වෙනවා කියලානේ. එතකොට මේ දුන්නට මොකද මොකක්වත් හම් වෙන්නේ අතාරින්න වෙනවායි කිව්වනම් මේකෙන් ආගම් හදන්න බෑ. ඒසහා කවදා හරි තේරෙයි බුද්ධ ආගම අතෑරියට පස්සේ විතරයි බුද්ධ ධර්මේ තේරෙන්නේ කියලා. මේක ටිකක් භයානකයි. මේක ටිකක් භයානකයි. මයිසලාම ගිහිව ගිය වෙලාවේදී ගැටපේ පන්සලේදී බෝගට ප්‍රේමනාත් මහත්තයාගේ කතාව කිව්වා. මේ ඇවිදින ඕනම කෙනෙකුට හම්බෙන්නේ බුද්ධ ආගම විතරයි. ඒ කිසිම තැනක ධර්ම නෑ. ආගම ඇල්ලුවා නම් ධර්මය අල්ලන්න බෑ. ආගමෙන් ගිහිල්ලා ඒක අතෑරපු දවස තමයි ධර්මය හම්බ වෙන්නේ. ඒ නිසා කාටද පුළුවන් බුද්ධ ආගම සහ බුද්ධ ධර්මය වෙන්කරන්න? ඒක හරියට ඉදුණට පස්සේ කෙහෙල් ගෙඩියක පොත් අයිනවා. පොත්තරින්නේ તો කන්න පුළුවන්. හැබැයි ඒකේ කිසි රසක් නැහැ. පොත්ත අරින්න ඕනේ ඉදෙන් ඉස්සලා අරින්නත් බෑ. ඒ නිසා මේක තනි පිද්දලික ගමනක්. මෙතෙන් ගියාට පස්සේ Taman තේරුම් ගන්න ඕනේ ගඟට පැනනලා පස්සේ ඒකට පැද්දුනලා පස්සේ වැල අතාරින්. රීටි පැනිල්ල උඩටම ගියාට පස්සේ රීට විසි කරන්න. කන්ද උඩ නැගගට පස්සේ ඉනිමකට පයින් ගන්න. ඉතින් මෙව ඇත්තටම ධම්මපදේ තියෙනවා. නමුත් අපි අපිට පේන්නේ නැහැ. මොකද හේතුව අපිට පුරුද්ද අල්ලාගෙන අපිට පුරුද්ද ඒවපත් මතක තටහන් විදිහට තියාගෙන ඉන්න. ඒත් මෙතෙන් යනකොට කියන්නේ විවේක නිශ්චිතම් විරාග නිශ්චිතම් නිරෝධ නිශ්චිතම් පටිසග්ගානුපස්සී කියලා. ඒක ටික මේ බොජ්ජංග මට්ටමේදී කියන්නේ ඒක තේරෙන්න ගන්න. ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයකට හිතක් ඇදෙන්නේ. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගට අත්පොත් තියන්නෙම සම්මාදිට්ඨිය හරහා වඩනවා කියලා තමයි කියන්නේ. මේකට සමාධි භාවනා කරනවා කියලා තමයි වඩනවායි කියලා කියන්නේ. වැඩුවට මොකද අවසානයේ අපි අර ගැඹුරු උපේක්ෂාවට තමයි යන්නේ. අන්නේ එවැනි දෘෂ්ටියක් එවැනි සංකල්පයක් ඇතුළු භාවනා දිහා බලනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවානේ මේ ලෝකෙට කරන පුණ්‍ය භාග්‍යා සාසවා සම්මාදිට්ඨි අනාසවා අරියා ලෝකุตතර සම්මාදිට්ඨි කියලා දෙකක්. අන්නේකෙදී මේ ආගමට අහුවෙන්නේ සාසවා පුඤ්ඤ භාගියා පැත්ත විතරයි. හැබැයි ඒකෙම සම්මාදිට්ඨියේ පැත්තෙන් හරි පැත්තෙන් බැලුවොත් අනාසවා අරියා ලෝකุตතර තියෙනවා. ඉතින් අපි මේ දන්න දෙයම මිලවට ගැලපෙන සහ එලවට ගැලපෙන විදිහට මේ මාරුව එහෙම නැත්නම් මේ පරිණාමය එහෙම නැත්නම් මේ විපරිණාමය කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ. කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. අපි අර පටන් ගන්නකොට තිබ්බ පරමාර්ථ වලට ගමන යන්නේ පරමාර්ථේ පරිණාමයටපත් වෙනවා. අපි හිතාන ගියේ දේ වෙනස් වීමටපත් වෙනවා. ඒ නිසා අනිත්‍යතාවය දැක ගන්න නැතුව අනිත්‍යතාවට ඉඳ නොතබගියොත් අපි බල්ලෙක් වලිවැරේට කැරකෙනවා වගේ එක තැන කරකැවෙනවා. මේ අපි යන ගමන අනිත්‍යයි. ඒක විනාශ වෙන්න පුළුවන්. ඒ වෙනස් වුණාට කමන්නේ සතිය කඩා ගන්නතු පුළුවන් තරම් ඒ විනාශ වීම දැක ගන්න අසුළු. එහෙම නැත්නම් අනිච්ඡානුපස්සීව විරාග විපරිණාමානුපස්සීව භාවනා කරන්න යන කෙනාට භාවනාදී හම්බෙන කිසිම දෙයකට කවම දාකවත් චෝදනා කරන්න බෑ. චෝදනා කරන්නේ මොකද්ද අපේක්ෂාවෙන් යන කෙනා. ඒ නිසා භාවනා ඉදිරියට යනකොට තේරෙයි තමන්ට ලැබෙන කිසි දෙයකට චෝදනා කරන්නෙත් නෑ නොලැබිච්ච දෙයකට ඉල්ලීමක් කරන්නෙත් නෑ. භික්ෂුත්වයේ කියන්නේ අන්නේ වගේ බොහෝම තෙදක්. ලැබිච්ච කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න. ඒක ලැබුණේ ලබා උපන් හැටි තමයි බබා හම්බ වෙන්නේ. ඉතින් මොන කරන්නේ? ඒ වගේ මට මේ ලැබුණ නෑ කියලා හඬු කරන්නේ කවුරු එක්කෙයි? සර්බලදේ දිව්‍යනාංශෙත් එක්කද? ඉතින් භික්ෂුව බලන්නේ එනේන දේ අවස්ථානුකූලව පාවිච්චි කරලා ගැලවු මාර්ගය හදාගන්න එක. ඕන කෙනෙකුට භික්ෂුවක් වෙන්න පුළුවන්. සංසාර බය දකින්නවනම් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා. නැත්නම් ඒක තේරුම් ගන්න යන්න අපි මේ සම්මත ඉන්න භික්ෂුන් පවා කලාතුරකින් කෙනෙකුට විතරයි මේ දෘෂ්ටි මේ හරි දැක්ම පහළ වෙන්නේ. ඒක යාගේ දෝෂෙ නෙවෙයි. ධර්ම ගැඹීරත්තේ. ඊටාත්ම ගැඹුරුයි. මෙන්න මේකට කරන්න වෙන දෙයක්වත් නැහැ. හැම වෙලාවෙම වෙනස් වීමක් අපේක්ෂාවෙන් නොදන්න තැනකට යන අපේක්ෂාවෙන් බලාපොරොත්තු සුන්ගෙන අපේක්ෂාවෙන් ගියොත් මේ ජීවිතයේ ඉදිරි ගමනක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වෙනකොට ඇති කියලා මේ ප්‍රමාණය. එතකොට මේක දවසේ ධර්මදේශනාවෙත් නිමාව බවටපත් වෙනවා. ධර්මදේශනාවලියෙත් නිමාව බවටපත් වෙනවා. අසාගෙන හිටපු සීල දිනාටම මේ බොජ්ජංග ධර්ම සාක්ෂාත්කරණේ ලැබිය යුතු ඒ වැඩි යුතු ඒ සත්‍ය ධර්ම වැඩි වීමට මේ වැඩමුළුවත් මේ ධර්මදේශනා තේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්මදේශනාව සමාප්ත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.